දෙදහස් දහහත වසරෙහි දොළොස්වැනි මාසේ 26 වෙනිදා භාවනා වැඩසටහන. හැමදාම ජීවිතයේ කොටසක් තමන් දැන හඳුනාගත යුතුයි. මානසික ස්වභාවයන් වල ක්‍රියාකාරීත්වය දැන හඳුනාගත යුතුයි. තමන්ට වැරදුණු මානසික ස්වභාවයක් වැරදි විදියට තමන් ගන්න මානසික ස්වභාවයක් තමන් දෛනිකව කුඩා කොටසක් හෝ තේරුම් ගත යුතුයි. අන්න ඒකට කියනවා ජීවිත අවබෝධය කරගන්නවා. ධර්මයේ දෙස බලනවා කියන්නේ ඔබේ සිත දෙස බලනවා කියන එක. සංවර කරගන්නවා කියලා කියන්නේ හිත සංසුන් වෙන්න අවශ්‍ය කරන දර්ශනය පහළ කරගන්නවා කියන එක. ධම්මානු ධම්ම ප්‍රතිපත්ති කියලා කියන්නේ හිත සංවර වෙන විදියට දර්ශනය සකසා ගන්න එක, හදා ගන්න එක. කයින් අවුවේ සිටින විට 10ද, හෙවනක සිටින විට සිසිලසද ලැබෙනවා. මනසිනුත් වැරදි තැන පිහිටියහාම 10ද, හරි තැන පිහිටියාම සිසිලසද ලැබෙනවා. එමනම් ඔබ ගැටලුකාරී තැනක අවුවේ ඉන්නවා වාගේද, සිසිලස තිබෙන නුග සෙවනක, එහෙමත් නැත්නම් සිසිල් කාමරයක ඉන්නවා වගේ සීතලක්ද දැනෙන්නේ ඔබේ මනස තුල. ඉතින් ඔබ මනස තුලින් අවුවේ ඉන්නවද, හෙවනේ ඉන්නවද? දැන් මේ උගන්වන්නේ හෙවනට යන්න. හොඳින් සෙවලි කළන ලද ගෘහයක් වැස්සට තෙමෙන්නෙත් නෑ, අවුවට ප්‍රශ්න එන්නෙත් නෑ. ආන් ඒ වගේ කියලා කියන හොඳින් අවබෝධයට පත් කළ මනස. ධර්මය ප්‍රගුණ කළ යුත්තේ මේ ආකාරයටයි කියලා සියලු දෙනාටම එකම පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව විවිධ උදවිය ළඟ තියෙන කෙලෙස් ස්වභාවයන් විවිධයි. හරියට එක වෛද්‍යවරයෙකුට සියලුම මිනිසුන්ට සියලු රෝගවලට එකම බෙහෙතක් නම් කරන්න බෑ වාගේ. ස්වභාවය විෂමයි විවිධයි. ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ තියෙන ගැටලු විසඳ ගන්න, ගැටලු හඳුන ගන්න, ගැටලු විසඳ ගන්න. මිනිස්සෙකුට තියෙන දෘෂ්ටිමය ගැටලු. අමුතු දෙයක් නෑ. ලෝකෙම තියෙන දෘෂ්ටිමය ගැටලුවක්. රට පිළිබඳව, ජාතිය පිළිබඳව, ආගම පිළිබඳව මිනිස්සුන්ට තියෙන මේ දෘෂ්ටිමය ප්‍රභේදය. මානව සත්වයා එකයි, දෘෂ්ටි විවිධයි, සංකල්ප විවිධයි. සියලු ප්‍රශ්න සංකල්ප, සියලු ප්‍රශ්න දෘෂ්ටි. දෘෂ්ටි නැත්නම්, සංකල්ප නැත්නම් ප්‍රශ්න නැහැ, ගැටලු නැහැ. දෘෂ්ටි නැත්නම් සම්මා දිට්ඨි, සංකල්ප නැත්නම් සම්මා සංකප්ප, වචනේ ඉක්මවුව නම් සම්මා වාචා. සමාධිය ඉක්මවුව නම් සම්මා සමාධි. සතිය ඉක්මවුව නම් සම්මා සති. ක්‍රියාව ඉක්මවුව නම් සම්මා කම්මන්ත. ජීවිතය ඉක්මවුව නම් සම්මා ජීව. උත්සාහය ඉක්මවුව නම් සම්මා වායාම. ඥානයක් මෙවනම් සම්‍යක් ඥාන. මේ සියල්ලම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණ වෙනකොට එයාට ලැබෙන්නේ නව වෙනි එක ලැබෙනවා, සම්‍යක් ඥාන. එයා ඥානෙ ඉක්මවා වාසය කරන්න. ඇස ඉක්මවා දකින්නේ, ශරීර ඉක්මවා දකින්නේ, කන ඉක්මවා දකින්නේ, මනස ඉක්මවා දකින්නේ, වචන ඉක්මවා දකින්නේ. පෙළට හරියට කියන්නේ නැත්තේ දැනුමට යන නිසා. මොකද දැනුම පුරුදු කරලා තියෙනවනේ පෙළට. ඒ නිසා ඒක මාරු කරලා කියන්නේ. දැනුමට ගියොත් මේක දැනුම තුල හිර කරගන්නවා. විදර්ශනාවෙන් නිවැරදි කරගන්න ඕනේ. මේ ඉලක්කය හරි අමාරුයි ගන්න, තේරුම් ගන්න හරි අමාරුයි. මහන්සි වන්න, කැපවන්න. ඔබ සැපයි කියලා අල්ලගන්න දේම තමයි ඔබට දුක පිණිස පවතින්නේ. හරි කියලා අල්ලගන්න දේම තමයි වරද පිණිස පවතින්නේ. කිසිවක් අතහැරීමට අවශ්‍ය නැත. තිබෙන්නේ අල්ලා නොගෙන සිටීම පමණයි. ඒක බොහොම ලේසි ක්‍රමයක්. නැත්නම් ඔබට ගැටීමට සිද්ධ වෙන ගොඩක් දේවල් අත්හරින්න. අල්ලා නොගෙන සිටින්න අත්හැරීමට අවශ්‍ය නැත. අපි හිතනවා මේ අල්ලා ගැනීම බැඳීම් හරි හොඳයි කියලා. ලෞකික වශයෙන් හරි බැඳීමකින් ඉන්නවා කියලා අපි කියනවා. බුදු දහමේ හැටියට නම් ප්‍රේමතෝ ජායති සෝකෝ. ඒ බැඳීම් සෝකය පිණිස. ඒක තේරෙන්න ගොඩ කාලයක් ගියාට පස්සේ තේරුණාට වැඩක් නැහැ. මුලින්ම තේරුම් කරගන්න ඕන මොකද්ද මේ බැඳීම් වල තිබෙන යථාර්ථය. මහා ගෞරවයක් දුන්නට මේ බැඳීම් වලට. ස්වාමි භාර්යා බැඳීම්, මව්පියෝ දරුවෝ බැඳීම්, යාළු මිත්‍රයෝ බැඳීම්, ඥාති අතර බැඳීම් තියෙනවා. ඒවට හරි ගෞරවයක් දෙනවා. එහෙම ගෞරවයක් දුන්නට ඒ බැඳීම් අතර තියෙන යථාර්ථය කුමක්ද? රූපයට කැමති අය රූපයේ තිබෙනතුරු රැඳෙයිලු. ශබ්දයේ කැමති අය මිහිරි ශබ්දයේ තියෙනතුරු රැඳෙයිලු. ධනයට කැමති අය මිහිරි ධනය වඩා ධනය තියෙනතුරු රැඳෙයිලු. බලයට කැමති අය බලය තිබෙනකන් රැඳෙයිලු. ඔබ මේක ලෝකෙන් දකින්නේ නැද්ද? අපිත් එහෙමයි, ලෝකයත් එහෙමයි. ස්පර්ශයට කැමති අය යහපත් ස්පර්ශය තිබෙනතුරු රැඳෙයිලු. රසයට කැමති අය රසය තිබෙනකන් රැඳෙයිලු. ලෞකික බැඳීම් වල යථාර්ථය ඔච්චරයි. අපි ඔතනින් එහා අවංක කෙනෙක් හොයනවායි කියන්නේ උඩු රැවුලක් තියෙන කැස්බෑවෙක් හොයනවා වගේ වැඩක්. කැස්බෑව දැකලා තියෙනවනේ. එයාගේ මූණ හරියට අර සර්පයෙක්ගේ හිසක් වගේ හරි උල්. උඩු රැවුලක් පිහිටන්න ඒ උඩු රැවුලක් ඔය මිනිසුන්ට වගේ පොයින්ට් එකක් තියෙන්න එපැයි. රැවුලක් තියෙන තැනක් තියෙන්න ඕන. එහෙම තැනකුත් පිහිටලා නැති එකේ කැස්බෑවට කවදා උඩු රැවුලක් එන්නේ නැහැ. ඒ නිසා තමයි උදාහරණයක් ගේන්නේ උඩු රැවුලක් සහිත කැස්බෑවෙක් කරනවා වගේ වැඩක් කියලා. එතකොට දෙන්න පුළුවන්ද බැඳීම් වලට අගය? විද්‍යාත්මක බවයයි කියලා තේරුම් ගන්න ඕන. අපිටත් එහෙමයි, කාටත් ඒකයි කියලා තේරුම් ගන්න ඕන. අපිත් එහෙමයි, ලෝකයත් එහෙමයි. ඒක හොඳට දැනගත්තාම හිත සැහැල්ලු කරගන්න පුළුවන්. මම දන්නවා සාමීන් වහන්සේටත් එහෙම තමයි ලෝකයා සලකන්නේ. වාහනෙන් ගියපු දවසට hina වෙන මිනිස්සය පයින් යනකොට hina වෙන්නේ නැහැ. ලොකු පන්සලකින් පරම්පරාවකින් ඇවිල්ලා ඉන්නේ කියලා දැනගත්තාම ගරු කරන මිනිස්සයා ඔයවක්වත් පන්සලක් නැහැ, ඔය කාගේ කාගේ හරි පන්සලක ඉන්නවයි කියලා කිව්වහම ගණන් ගන්නෑ. මිනිස්සුන්ගේ හැටි පව්, මිනිස්සු මනින්නේ මිනිස්සු දන්න භෞතිකත්වය තුළ. ඉතින් අපි කල්පනා කරනවා මේ හැම දෙයක්ම ඒ ඒ සංඥාවල් ඒ මිනිස්යාන්ට ලැබෙනකොට ඒ මිනිස්සු ගෞරවය ලබා දීපු සංඥාවල් තුළ ගරු කරනවා. ඒ ඇරෙන්නට වෙන දෙයක් නැහැ. ඒ රැවටීම ඔබේ මානස තුළ ඔබත් සිදු කරමින් ඔබත් එයට රැවටෙමින් සිටින එකේ තේරුමක් නැහැ. සම්මුතිය හිනා වෙවි පරිහරණය කරන්න පුළුවන් ලෝකයේ දැක්කහම ප්‍රශංසා කරද්දී හිනා වෙවි ප්‍රශංසා ලබන්න පුළුවන්. නින්දා කරද්දී හිනා වෙවි ඒ නින්දා ලබන්න පුළුවන්. මේ සෑම උද්වේගකරතාවයකම තියෙන්නේ යම්කිසි වටිනාකමක්. සෑම උද්වේගකර භාවයකම තියෙන්නේ වැලියු එකක්, අගයක් තියෙන. ඔය අගයත් එක්ක තමයි රණ්ඩුව. සමහර ස්වාමි භාර්යා බැඳීම් වල තියෙන්නේ වටිනාකම ලක්ෂ 10යි. ලක්ෂ 10 වන්දිය දීලා ඩියෝස් වුණාම රණ්ඩු නෑ. ලක්ෂ 10 නොදුන්නොත් නඩු දානවා. මහා පුදුමයි. බලන්න ඒ රැවටීමේ ඒ සංඥාවේ කුමක්ද තියෙන්නේ කියලා. හැම දෙයකටම ජීවිතේ යම් කිසි වැලියු එකක් අගයක් දීලා තියෙනවා. බලනකොට කසාදෙට. සමහර මව්පියෝ සමහර උදවිය දරුවටත් වැලියු එකක් දෙනවා. දරුවට වැලියු එකක් දීලා පොඩි කාලෙම දරුවට අපි දෙන්නා ලක්ෂ 50ක් කෝටියක් දෙන්නම් කිව්වහම අනේ ඔය හදාගන්න කෙනෙකුට හරි සමහරලාට එච්චර ඕනේ රුපියල් 10,000ක් දෙනවා. සමහර අය නිකම්ම දෙනවා මේක හදාගන්න කියලා. හදාගන්න බැහැ කියලා තේරුණා. සමහරලාට අර මුදල් අගයකටත් දෙනවා තව එකෙක් අපිට හදාගන්න පුළුවන් කියලා. තමගේ ගෑනු මනුස්සයටත් අගයක් තියෙනවා. මාසෙට රුපියල් 60,000ක් 70,000ක් ලක්ෂයක් පිට රට ගියාම හම්බ කරන්න පුළුවන් ගෙදරක වැඩ කරලා කිව්වහම මහත්තයා හරි සන්තෝෂයෙන් පටවල යවනු. නොහොනගේ වැලුව එක 60,000යි මාසෙට. උඹ ගිහිල්ලා මැරිලා හරි මට කසිප්පු ටිකක් ගහන්න සල්ලි ටිකක් එවපන් කියලා ගෑනිට මොනව වුණත් කවන්නේ. ඉතින් මෙහෙදි හරියට පරිස්සම් කරගන්න. පන්සලට ගියත් හරිය පරිස්සම් කරනවා. පාර ගියත් පරිස්සම් කරනවා. කඩේට ගියත් කොල්ලෝ අම්මට තනි ඵලයන් කියනවා. හැබැයි හරිය ගියහම පරිස්සම් කරන්නේ නැහැ. මොකද 60,000ට පරිස්සම් කරන්න ඕනේ නැහැ. ලක්ෂයකට පරිස්සම් කරන්න ඕනේ නැහැ. මේ හැම දෙයකම මහා පුදුම වැලියු එකක් හැදිලා තියෙනවා කියලා හිතනවා. මේ අමු පුතඥන ලෝකයා ඉන්නේ මොන තරම් නින්දිත තැනකද, පහත් තැනකද? හරිම නින්දිතයි, හරිම පහත් තැනක ඉන්නේ ලෝකේ. නිග්‍රහ කළ යුතු තැනක පුතඥයෝ ඉන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ සම්පී පුතඥන උම්මත්තක. මේ මිනිස්සුන්ට පිස්සු කියලා තේරෙන්නේ නැහැ. මේ මිනිස්සු පිස්සුවේ ඉන්නකම්, ওই පිස්සුවේ නිදහස් වුණාට පස්සේ තේරෙනවා මේ පුදු මිනිස්සු මොන තරම් පිස්සුද කියලා. ඒ නිසා අපි ඒගොල්ලන්ට පිස්සෝ කියලා කියන්න හොඳ නැහැ. මොකද ඒක ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි නිසා. ඒ නිසා අපි ඒගොල්ලන්ට ධර්මය දකින්න කියනවා. ඊට පස්සේ තේරෙයි කොච්චර පුදු සත්වයන් පිස්සුවකද ඉන්නේ කියලා. ඒ පිස්සුව ඔබේ හිතේ තියාගන්න එපා. ඒ පිස්සුවට ඔබ වැටෙන්න එපා. ඒකට රැවටෙන්න එපා. හැම බැඳීමක්ම පවතින රූපය මුල් කරගෙන ඒගනේ ලස්සන අයට ආදරය කරන්නේ. මොනම හරි විදියකින් ලස්සනක් තියෙන්න ඕන. මානසික රටාවෙන් හරි පැවැත්මෙන් හරි මොනම හරි එයා කැමති විදියේ ලස්සන තියෙන්න ඕන. සමහර අයට ලස්සන රූපේ, සමහර අයට ලස්සන කරුණාවන්තකම, සමහර අයට ලස්සන සල්ලි. අර කියන්නේ ගස්වල සල්ලි හැදුණා නම් කෙල්ලෝ වඳුරක් කසාද බඳිනවා කියලා. මම දන්නේ ඒ බොරු කතාවක් වෙන්නේ ඉතින්. ඒ කියන්නේ සමහර අයට ලස්සන සල්ලි කියන එක තමයි ඒක අදහස් වෙන්නේ. සමහර අයට ලස්සන බලය. ඒක තමයි හරි වටින්නේ. බලය නිලය තානාන්තර තියෙන්න ඕන. සමහර අයට ලස්සන කුලය. නොයෙකුත් දේවල් තියෙනවා. තෙන් රූපය මුල් කරගෙන බැඳෙන්නේ රූපය මුල් කරගෙන. බැඳෙන්නේ වේදනාව මුල් කරගෙන. සිතේ හටගන්නා වූ වේදනාවක් එක්ක තමයි ওই බැඳීම් කියන එක හටගන්නේ. සුඛ වේදනාවක් ලැබුණාම ඒ වේදනාව ඔස්සේ තමයි ওই බැඳීම් දුවගෙන යන්නේ. එයා තුලින් ප්‍රති පාර්ශවය තුලින් සුඛ වේදනාවක් එනතුරු ගලාගෙන එයට බැඳෙනවා. ඒක නේද වෙන්නේ? දුක් වේදනාවක් යම් කිසි දවසක ඒ පැත්තෙන් ගලාගෙන එන්න පටන් ගත්තද මහත්ය වෙන ඕන කෙනෙක් එක්ක හොරා බලන යනවා කියලා එදා ඉඳලා ඔන්න ප්‍රතික්ෂේප වෙනවා. ඔය හැම දෙයකම එහෙම තමයි. සුඛ වේදනාවක් ලැබේද සුඛ වේදනාව ඔස්සේ යනවා. හරියට අර බබරු පැණි හොයාගෙන යනවා වාගේ ගිහිල්ලා ඒ වයින් බැට කාලා අර මැරෙනවනේ. අර සමහර බඹරු ඇත්තුන්ගේ අලින්ගේ කන් තොල්ලු පහරෙන් මැරෙනවා වගේ කියන බුදුහාමුදුරුවෝ. එතකොට රූපය ඔස්සේ හොයාගෙන යනවා, වේදනාව ඔස්සේ හොයාගෙන යනවා, සංඥා ඔස්සේ මුලා වෙනවා. දැන් මේ මොහොතෙත් ඔබ ඒ මුලාව සිද්ධ වෙනවා. සංඥාවක් එනවා. සංඥාවක් ඇවිල්ලා හිතෙනවා, මේ භාවනාව මේකයි කියලා ඔන්න සංඥාවක් ගන්න. ආයි ටික වෙලාවකින් ඒ සංඥාව වෙනස් කරලා ගන්න. ඊට පස්සේ නොයෙකුත් ආගමික සංඥා, දාර්ශනික සංඥා, ඔතෙන්ට වඩා ඉක්මනට අතන නිවන් දකින්න පුළුවන් කියලා හිතන එතෙන්ටත් දුවනවා. එයාට තේරෙන්නේ නැහැ මේ සංඥාව තුළ ඉඳි නිවන් දකින්න බෑ කියලා. සංඥාවෙන් නිදහස් වෙන්න එපැයි. සංඥාවක් තියෙන්නේ තමා පිළිබඳව තමාට තියෙන සංඥාවක්. හැම දෙයකම තියෙන සංඥා. දැන් දරුවෙක් නැතුව ඉන්න කෙනෙකුට දරුවෙක් ලැබෙනවා. ඊට පස්සේ මෙතෙක් කාලයක් නොතිබිච්ච සංඥාවක් දැන් ඇවිල්ලා නැද්ද? තියෙනවා. මේ දරුවා හදන්නපා කියලා එහෙම නෙමෙයි කියන්නේ. දරුවා හදන්න පුළුවන් තරම් බොහොම හොඳයි. මේ උදාහරණයක් කියලා දෙන්නේ. දරුවෙක් ලැබුණාට පස්සේ ඔන්න දරුවෙක් ලැබුණා කියන සංඥාව පහළ වෙනවා. දැන් එක සංඥාවක් තියෙන්නේ. ඒ අම්මා එක සංඥාවක් ඔස්සේ කල්පනා කර කර ඉන්නෝ. එක දරුවයි ගියේ පන්ති ගිහිල්ලා එනකන්. එක සංඥාවක් යාට තියෙන එක දරුවයිනේ. දරුව දෙන්නෙක් පහළ වෙනවා, ලැබෙනවා. දැන් අර අම්මට එක දරුවෙක්ගේ සංඥාව තිබ්බට අර දරුව දෙන්නෙක් ලැබිච්ච අම්මට එක සංඥාවද තියෙන්නේ? නෑ. සංඥා දෙකක් තියෙනවා. එක්කෙනෙක් පන්ති ගියා, අනිත් එක්කෙනා රට ගියා කකරේ ටුවර් එකට. එක්කෙනේ පන්ති ගිහිල්ලා එනකම් බලන් ඉන්නවා, අනිත් එක්කෙනා රට ඉඳලා මොනවද කරන්න කියලා සංඥාවෙන් ඉන්නවා. දැන් සංඥා දෙකයි. තව දරුවෙක් ලැබෙනවා, සංඥා තුනයි. ඔහොම පහක් ලැබෙනවා, සංඥා පහයි. දහයක් ලැබෙනවා, සංඥා දහයයි. තමන් කියන සංඥාව අරන් තියෙනවා. ඊට පස්සේ මහත්ය කියන සංඥා, දරුවෝ කියන සංඥා, ඥාති කියන සංඥා ගොඩාක් අරගෙන තියෙනවා. මෙන්න බලන්න සංඥා ගොඩක මෙයා එක එක වෙලාවට එක එක සංඥාවට අනුගත වෙවි. සංඥාවේම පැටලිලා ඉන්නෝ. ඒ සංඥා නිසා ආයු වේදනා හට ගන්නවා. ඒ සංඥාව නිත්‍ය කොට මගේ කොට මගේ ආත්මය කොට හිතාගෙන ඉන්නවා. නමුත් මෙතනින් ඇත්තෙන්ම සිදුවෙන්නේ යම්කිසි විද්‍යුත් තරංගයක් මේ මොළේ හරහා ක්‍රියාත්මක වීම පමණයි. දැන් අපි වයර් එකක් අල්ලගෙන ඉඳී වරින් වර එකට කරන්ට් එක දෙනවා. කරන්ට් එක දෙනකොට අපි මේ ශරීරයට මොකද වෙන්නේ? ඒ මොහොතේම අපි එහෙම ගැස්සෙනවා. කරන්ට් එක නැතුව තියෙනකොට නෑ. කරන්ට් එක ආපකම ගැස්සෙනවා. දිවට අපි පොඩි බැටරි කෑල්ලකින් එහෙම ටෙස්ට් කරලා බලනවා ඒ දවස්වල කරන්ට් එක තියෙනවද කියලා. දිවට තියලා
මේ වයර් එහෙම තියලා බලන්න එපා මේ විදුලි කරන්ට් එක. අපි බැටරි කෑන් වල කරන්ට් එක පොඩ්ඩක් දිවර තියලා බලනවා එහෙම තියනවාද කියලා. එතකොට මෙතන පිච්චෙනා වගේ එකක් ඇති වෙනවා. අන්න ඒ වගේ විද්‍යුත් බලයක් මේ මොලේ ක්‍රියාත්මක වෙනකොට අන්න එතන අවදියක් සිද්ධ වෙනවා. සංඥාවක් පහළ වෙනවා. ඒ සංඥාව මහා පුදුමයි. අර කම්පියුටරයක දත්ත සමුදායක් වගේ යම්කිසි සංඥා සමුදායක් තුළ යම්කිසි නිර්මාණයක් සිද්ධ වෙනවා. ඒ නිර්මාණය මහා පුදුමයි කියලා කියන්නේ මේ මනුෂ්‍යයා ඒක හරියට කාන්ට අඳුන ගන්නවා. කලමනාකරණය කළා හරියට රූප පැහැදිලිව අඳුන ගන්නවා. සමහර අයට බෑ, සමහර අයට පුළුවන්. අන්න ඒක ප්‍රඥාවන්තකම කියන්නේ. හරියට ටීවී එකක ක්ලියර් පින්තූර පේනවා වගේ. අන්න යාට හොඳ ප්‍රඥාවන්තය කියලා කියනවා. සමහර අයට පහළ වෙන දේවල් තියෙනවා අඳුරු මේ බොඳ වෙලා තිත්තිද්ද ඩොට් ඩොට් පේනවා, පේන්නේ නැතු යනවා, පේනවා පේන්නේ නැතු යනවා. ඒකට පස්සේ කියනවා මට තේරෙන්නේ නැහැ, මට තේරුම් ගන්න අමාරුයි, මල්ලක පවු තියෙනවද දන්නෙත් නැහැ, පින් තියෙනවද දන්නෙත් නැහැ කී කියා යා හරි අසරණයි. ප්‍රඥාවන්ත භාවය කියලා කියන්නේ තථාගතත්වයේ පවතිනත්වය හරියට අර ලැබෙන විද්‍යුත් තරංගයක් වගේ ලැබෙන සංඥාව එයා හරියට නිවැරදිව හඳුනා ගන්නවා. මහා පුදුම ක්‍රියාවලියක්, මහා පුදුම ක්‍රියාවලියක් වෙනතුනේ මේ මොලෙහි තියෙන්නේ. ඒ ලැබෙන සංඥාවල් මේ මේ මොලේ මොනතරම් වේගවත් සක්‍රීය ක්‍රියාදාමයක් සිද්ධ කරනවද කියනවනම් වර්තමානයේ ලැබෙන සංඥාව අතීතයේ සමග ගලපා බොහෝම ඉක්මනින් මෙයාට ලොකු චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකුට වැඩිය, සංස්කාරකයෙකුට වැඩිය බොහෝම ඉක්මනින් ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. ලස්සන සංකාරයක් හදන්න පුළුවන්. සමහර රටවල් වල එහෙම තියෙනවා. ටක් ගාලා එවලෙම මේ ප්‍රදර්ශන වලත් තියෙනවා යම් නම් තැන්වල. එවලෙම ටක් ගාලා මූවි එකක් හදලා එක්කෙනෙක් දෙන්නෙක් දාලා ඇඩ් කරලා මූවි එකක් හදලා එවලෙම එළියට දාලා පෙන්වනව මෙන්න ඔබේ මූවි එක කියලා. ෂෝට් ෆිල්ම් එකක් වගේ. සංස්කරණේ හරි ඉක්මනින් කරලා හදනවා. ඔය රංගන කලාව එහෙම පුහුණු වෙන අයටත් ඕක ලැබෙනවා. මොම ඉක්මනින් ටක් ගාලා මාතෘකාවක් හදලා විනාඩි 5යි මාතෘකාව දෙන්නේ. විනාඩි 5න් රඟපාලා විනාඩි 5කින් එළියට දාලා පෙන්වන්න ඕන විනාඩි 15කින් තමන්ගේ නාට්‍යය. මෙන්න මේ වගේ ෂණිකව මෙතන සංස්කරණය කරන්න පුළුවන්. අතීතය, අනාගතය, වර්තමානය, පුජ්‍යල අභිමතය, මමංකාරය ඉදිරිපත් වෙලා බොහොම ඉක්මනින් මෙතන මේ සංකාරය සිද්ධ වෙනවා. සංස්කරණය සිද්ධ වෙනවා. ඉතින් අපි මවා ගන්න හීනේ අපිම රැවටෙනවා. දැන් අපිට අඳින්න පුළුවන්. දැන් චිත්‍ර ශිල්පියෙ ඉන්නවා. චිත්‍ර ශිල්පියාට අඳින්න පුළුවන් බොහොම බය හිතෙන රූපයක්. ප්‍රේතයෙක්ගේ හරි යක්ෂයෙක්ගේ හරි. ඒ චිත්‍ර ශිල්පියා ඇඳගත් ඒ චිත්‍ර රූපෙම එයාම බය වෙනවා. එයාටම බය හිතෙනවා. එයාටම අඳින්න පුළුවන් සායම් පින්සල අරගෙන එයා පිරිමියෙක් නම් එයා දින ලස්සන කාන්තාවකගේ නිර්වස්ත්‍ර රූපයක්. එයා මැදගත් චිත්‍රෙට එයාම රාගයෙන් කැමති වෙනවා. රාග සිත් උපදවනවා. පිරිමියෙක් නම් ගැහණියක් නම් එයා අඳිනෝ ඔය සමහර තැන්වල තියෙනවත් එක්ක මේ නිර්වස්ත්‍ර පිළිම තියෙනවා නිර්වස්ත්‍ර රූප තියෙනවා ගෙවල් වලත් සමහර අය ගහගෙන තියෙනවා අඩසළු රූප තියෙනවා විවිධ ෆීලිංස් ගන්න තමයි ඒගොල්ලෝ ඒව හදාගෙන තියෙන්නේ නොයෙකුත් අන්දමින් එතකොට මෙයා අඳිනෝ චිත්‍රයක් එහා මැදලා එයා මේ චිත්‍රයෙන් ෆීල් කරනවා සංවේදී මොකද්ද මේ තමන් යන ගන්න චිත්‍රයට තමන්ම රැවටෙනවා දැන ගන්නවා කොහොමද දැනගන්නේ දැනගන්නේ බය වශයෙන් දැනගන්නේ ලෝභ වශයෙන් දැනගන්නේ ද්වේෂ වශයෙන් දැනගන්නේ මෝහ වශයෙන් තවත් මාන වශයෙන් ඊර්ෂ්‍යා වශයෙන් ගුණමකු වශයෙන් ආදී වශයෙන් ඔය කියන කෙලෙස් 1500ක් දක්වාම නොයෙකුත් තියෙන වචන ඔය කෙලෙස් 1500 කියන පොත කියවනකොට පුදුම වචන තෝකයක් තියෙන මේ කෙලෙස් වලට මිනිස්සුන්ගේ හටගන්න චිත්ත සංඛාරවලට තියෙන නම් තියෙනවා මේ ඔක්කොම මේ හිතක් ඇතුලේ තියෙනවා පින්නතුනේ. පුදුම හිතක් ඇතුලේ ඔය ඔක්කොම තියෙනවා. හැබැයි තින් ඔය ඔක්කොම ප්‍රශ්න ටික එක ගැටෙන් ලිහලා දාන්න පුළුවන්. කෙලස් ටික එක මැඩ පවත්වගෙන ඉන්නත් පුළුවන්. නැත්තම් මේ ඔක්කොම කෙලස් ටික එල්ලලා තියෙන කොක්ක ගලවලා බීමට දාන්නත් පුළුවන්. ඒක තමයි බුදු කෙනෙක් මතක් කරේ මේ මමත්වයේ තමයි පංච උපාදානස්කන්ධයේ තමයි සංකින්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ මෙන්න මේ කොක්ක ගලවන්න ඔක්කොම ටික ගැලවෙනවා මමත්වයේ ඉක්මවන්න මේ ඔක්කොම ගැලවෙන ඔක්කොම දැනගන්න ඕනේ මෙතනින් ගැලවුවාම ඔක්කොම ඉවරයි හරියට අර වරායෙන් තෙල් නැව ආවෙ නැති වුණොත් මුළු ලංකාවටම තෙල් නැහැ අපි සෙට් එකෙන් සෙට් එකට ගිහිල්ලා තෙල් නතර කරන්න ඕනේ වරායට තෙල් ආවේ නැත්නම් ලංකාවේ තෙල් නෑ ඒ වගේ තමයි මේ සක්කාය දිට්ඨිය කියන මමත්වයේ කියන තැනට ඉන්දනේ සැපෙව්වහම තමයි අර සියලුම කෙලෙස් හරහා ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඕනම චිත්ත චෛතසික ධර්මයක් ක්‍රියාත්මක කරගන්න පූජ්‍යලයා ඉන්නවා පුජ්‍යල නැතුව කිසි දෙයක් වෙන්නේ නැහැ. දැන් පුජ්‍යලයෝ නිසා මේ ලෝකේ ක්‍රියාත්මක වෙන දේවල් කොච්චරද? මේ පුජ්‍යලයා නිසා තමයි ගුවන් යාන ක්‍රියාත්මක වෙන්නේ. මේ පුජ්‍යලයා නිසා තමයි අහසේ තියෙන චන්ද්‍රිකා සැටලයිට් ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. පුජ්‍යලයෝ නිසා තමයි මේ කෝච්චි බස් කාර් වාහන මේ ඔක්කොම වැඩ කරන්නේ. පුජ්‍යලය නිසා තමයි මේ අන්තර්ජාලය වැඩ කරන්නේ. ලෝකෙන් අපි හිතමුකෝ පුජ්‍යලය නැති වෙලා ගියා කියලා. සත්‍යය කියලා. ඊළඟටත් ලෝකේ යම්කිසි පැවැත්මක් තියෙනවා. ඒකක්වත් පුජ්‍යලයෙන් පවතින දේවල් නැහැ. පුජ්‍යලයෙන් තොරව පවතින දේවල් තියෙනවා. ගහකොළ වැවෙනවා. ඇලදොල ගලාගෙන යනවා. සුළඟ හමාගෙන යනවා වලාකුළු පාගෙනවා මේ හැම දෙයක්ම තියෙනවා ගස් කොළන් වල ගෙඩි හැදෙනවා මල් හැදෙනවා පුජ්‍යල පරිපාලනකින් තොරයි ආන් ඒ වගේ පින්නතුනි රහතුන්ගේ ස්වභාවය ලෝකේ සියලු මිනිස්සු සත්ත්වය අවසන් වුණාට පස්සේ ස්වභාවික පැවැත්මක් පවතිනවද අන්නේ ස්වභාවික පැවැත්මේ ලක්ෂණ යාතුළු උපදිනවා ඊට පස්සේ ඒ කිසිවකට අපි කියන්නේ ගහ පුජ්‍යලයක් හදනවද හදන්නේ ගෙඩි හදනවද පුජ්‍යලයක් හදන්නේ මල් පුපුවනවද නැහැ ඇලදොල ප්‍රෙෂර් කරලා පොම්ප කරලා ගෙනියනවද නැහැ පහත් තැනින් ඒ ගලාගෙන යනවා ස්වභාවය තුළින් වලාකුළු හුලගේන පැත්තට හමාගෙන යනවා ආන්න එතෙන්ට මනස ගේන්න තමයි ධර්මයේ තියෙන්නේ. මම දන්නේ ඔබ හරියට ඒක තේරුම් ගත්තද කියන එක. පුජ්‍යලත්වයෙන් තොරව උනාට පස්සේ අර පුජ්‍යල ක්‍රියාකාරකම් සියල්ලම අහෝසෙලා එයා ස්වභාවික ක්‍රියාවලියක් එක්ක එකතු වෙනවා. එයාට පුළුවන් ස්වභාවයට ඉඳ දෙන්න. ගොඩාක් මේ මිනිස්සුන්ට බැරිකම තමයි මේ ස්වභාවයට ඉඳ දෙන්න. ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලෝ කැමතිදී ඒගොල්ලෝ කැමති විදියට ඉෂ්ට කරගන්න උත්සාහ කරන්නේ. ලැබෙන දේ සතුටින් භුක්ති විඳින්නට දන්නේ නෑ. ඒ නිසා සමහර වෙලාවට ඔවුන්ම දන්නේ නැහැ ඔවුන් ලැබිලා තියෙන්නේ වඩා වටිනාදේ ඔවුන් හඹා ගිහිල්ලා තියෙන්නේ ගොඩක් වැරදි දේ පස්සේ වෙන්න පුළුවන්. උදාහරණයක් කියන්නම්කෝ. ඔය තරුණ ගෑනු ළමයි පිරිමි ළමයි මුල් කාලේ යාළු සම්බන්ධතාවයක් ඇති කරලා අම්මලා තාත්තලා කෑ ගාලා අඩි හප්පලා අපිට කසාද බඳින්න ඕනමයි කියලා වැඳ ගන්නවා. වැඳගෙන අවුරුදු පහක් කයක් ගියාම දෙන්නම ගෑ ගන්න දැන් දෙන්නට අමාරුයි කියලා කියන්නේ කැමති නෑ කියලා. දැන් මං අම්මා තාත්තා කියන දේ ඇහුවනම් හරි කියලා. දැන් එයාටම තේරිලා දෙනවා මේ අඩි හප්පල මැරෙන්න හදලා සියලු විහානි කරගන්න හදලා මේ තමන් හඹාගෙන ගියේ වැරදි දෙයක් පස්සේ වැරදි අවබෝධයක් පස්සේ කියලා. ඒ නිසා මේ පුජ්‍යල චින්තන පුජ්‍යල කැමැත්තවල් තමන්ට සුවයම එලවන්නේ නෑ, සැපයම දෙන්නේ නෑ. ඒ පුජ්‍යල කැමැත්ත ඇතුලේ පුජ්‍යල ආස්වාදය ඇතුලේ තියෙනම වැරද්දමයි. ඒක තේරෙන්න පින්නතුනේ එක්ක ජීවිතේ කාලයක් තුල තේරෙයි, එහෙම නැත්නම් අවසාන භාගේ තේරෙයි, එහෙම නැත්නම් අවසාන මොහොතේදී හරි තේරෙනවා මේ බැඳීම් තමයි මෙච්චර මට දුකක් බවට පත් වෙන්නේ, මේ බැඳීම් තමයි ශෝකයට වේදනාවට හේතු වෙන්නේ. එතකොට මෙච්චර චිත්තචෛතසික බැඳීම් වලින් තොරව ලෝකේ පැවැත්මක් නැද්ද? තියෙනවා. මෙච්චර චිත්තචෛතසික වලට බරක් නැතුව වේදනාවක් නැතුව ආදරයක් නැද්ද? පැවැත්මක් නැද්ද? තියෙනවා. අර මේ දවස්වල දිගටම පැහැදිලි කරා වගේ අයි නැතුව යූ නැතුව ගලාගෙන යන ලව් එක තමයි ලෝකේ තියෙන ලස්සනම පැවැත්මේ ආදරය, කරුණාව, මෛත්‍රිය කියන්නේ. මෙතන අයි හිටියාම වෛරය ක්‍රෝධය යනවා, යූ හිටියාම වෛරය ක්‍රෝධය යනවා. අයි නැතුව මම නැතුව ලව් විතරක් තියාගෙන යන්න පුළුවන් නම් හරි. බලන්න ඔබ ළඟ තියෙන මොකද්ද කියලා. සමහර අයට හරි අමාරුලු එතන හදාගන්න. එන්නෙම ඐ ප හිඟ මේ ක්ල කර මත منෑෂොත squishy ලව් විතරක් එන්න ඕන. එතකොට යූ කෙනෙක් කෙනෙක් හැදෙන්නේ එතන. තමා තුළ සත්‍යයේ පුජ්‍යලයේ දකින්නේ ලෝකෙ තුළ සත්‍යයේ පුජ්‍යලයේ දකින්නේ. ඒක තමයි ඇත්ත. දැන් මේ සත්‍ය පුජ්‍යලය කියලා කෙනෙක් නිර්මාණය කරගන්නවා නම් ඔබ නිර්මාණය කරගන්නා නම් ඒ ඔබ නිර්මාණය කරන්නේ හරියට අවුරුදු අර 99 අවුරුද්දේ බදු ගන්නවනේ. සමහර කඩවල ගොඩනැගිලි ආයතන 99 අවුරුද්දේ බද්දක් තියෙනවා. මම හිතන්නේ මේ මමී කියලා ගත්ත මේ ශරීරය 99 අවුරුද්දේ බද්දක් වගේ. සින්නක් කරද නැහැ. 99 අවුරුද්දෙත් නෙමෙයි දැන් 80 අවුරුද්දේ, 70 අවුරුද්දේ වගේ සමහර බදු. ආයු කාලෙනේ. ඉතින් 99 අවුරුද්දේ මැද්දේ මම ඔකට කියන්න ඕන මම කියලා නෙමෙයි 99 අවුරුද්දේ මම. එච්චරයි 99 අවුරුද්දේ මම. 99ක් හිටියොත් ජීවත් වෙලා කමක් නැහැ. 79ක් හිටියොත් එහෙම 79 අවුරුද්දේ බදු බද්දට ඉන්නේ. එහෙම තැනක බද්දට අරගෙන යා හිතනවා ඉතියක් ගැන. අර බදු ඔප්පුව තියෙනවා 99 අවුරුද්දේ බද්ද. එයා හිතනවා දිග කාලයක් නේ. 99 අවුරුද්ද කියන්නේ දිග කාලයක් මේක මගේ. මගේ ආත්මේ. හැමතිස්සේම භාවනා මධ්‍යස්ථාන ගානේ ගොහිල්ල 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 හොයන්නේ මට දෙන්න කර්මස්ථානයක්. ඒ කියන්නේ කරන්න වැඩක් ඉල්ලනවා. මටත් කරන්න වැඩක් දෙන්න පුළුවන්. කොහමද? දැන් තියාගන්න නාහි ළඟ හිත උඩට ගන්නකොට එකයි කියලා හිතන්න, පහළට ඉන්නකොට දෙකයි කියලා. දවස පුරාම මෙට්ටයක් තියලා කොට්ටයක් තියලා වාඩි කරලා හුලං ගගා හිටපන් කියලා කියන්න පුළුවන්. ඉතින් වෙනදත් ගත්ත හුලං මේ මෙයා දැන් උවමනාවෙන් හුලං ගහනවා. මෙඩිටේෂන් රඟපෑම පිළිවෙලට තියලා කොට්ට තියලා මෙට්ට තියලා මෙඩිටේෂන් රඟපෑමක් දාන්න පුළුවන්. මේක නම් එහෙම එකක් නෙමෙයි. මේක නිකන් ඔළුවෙන් හිටගෙන හරි කමන්නේ. තේරුම් ගන්න ප්‍රඥාව වර්ධනය කරගන්න තියෙන සතර ඉරියව්වෙම පුළුවන් දහම නුවණ යෙදෙව්වොත් ඒක ඔබට කොතන අවබෝධ වෙනවද කියලා කියන්න බෑ. ඔබ කරන්න දෙයක් නෙමෙයි මෙතෙන්ට ඇවිල්ලා ඉල්ලන්න ඕන ස්වාමීන් වහන්සේගෙන්. මේ කරන ටික මට නතර කරගන්න උගන්වන්න. ඔබ තේරුම් ගන්න. පැහැදිලිද? මේ කරන ටික මට නතර කරගන්න උගන්වන්න. ඔන්න ඉල්ලීමයි මෙහෙට ඇවිල්ලා කරන්න ඕන. වෙන තැන් වලට ගිහිල්ලා ඉල්ලන්න මොකක් හරි මට කරන්න දෙයක් දෙන්න කියලා. එතකොට දෙනවා. මේක දිහා බලන් ඉන්න කියාවේ. අපිට බලාගෙන ඉඳලා ඒක මෙනෙහි කරන්න කියාවේ. නොයිකුත් දේවල් ඔබට ඇත්තටම අවශ්‍ය අලුතින් කරන්න දෙයක්ද මේ කරන ටික නතර කරගන්න? මේ කරන ටික තුල තමයි දුක හැදිලා තියෙන්නේ. ඔබ අලුතින් දෙයක් කළොත් සිද්ධ වෙන්නේ කරන ටික අමතක කරලා වහලා දාලා අලුත් දෙයකට බැඳිලා ඉන්නවා. හැබැයි අර කුණු වෙච්ච තුවාලේ, නරක වෙච්ච තුවාලේ ඒක හැමෝම තියෙන්නේ. දැන් මේ අතේ තුවාලයක් ඇදුනහම මේ අත අමතක කරලා දාලා මේ අත හොඳයි කියලා මේ අත දිහා බලාගෙන හිටියාම හරියනවද? හරියන්නේ නැහැ. ඒ වගේ අපේ මනසේ යම් පැත්තක් නරක් වුණාම නරක පැත්ත අමතක කරලා දාලා අනිත් පැත්ත දිහා බලන් ඉන්නවා කියන්නේ හරියට අර තුවාල හැදිච්ච අත දිහා බලන්න එයා අකමැති, හොඳ අත දිහා බලාගෙන ඉන්නවා. නෑ, අපි බලන්න ඕන නරක වෙච්ච අත දිහාමයි. බලන එතන හදා ගන්න. තමන් බලන්න තමන් සැනසීමට බාධා වෙන චිත්ත චෛතසික ධර්මයෝ කවරක්ද? තමන්ව පෙළන පීඩාවට පත් කරන චිත්ත චෛතසික ධර්මයෝ කවරක්ද? කුමන චිත්ත චෛතසික ධර්මයක්ද ඔබව පහළට ඇද දමන්නේ? කෙලෙස් අන්නේ අන්න එකට කියනවා කෙලෙස් කියලා. කුමන සිතවිලි පරම්පරාවක්ද සිතවිලි ධාමයක්ද ඔබව පහළට ඇද දමන්නේ ඔබව කෙලසන්නේ අන්න ඒවට කියනවා කෙලෙස් කියලා. කෙලෙස් දුරලන්න ඔබව පහළට ඇද දමන අවුලටපත් කරවන පීඩාවටපත් කරවන දේවල් දුරු කරනවා නම් ඒකට කියනවා කෙලෙස් දුරු කරනවා. මෙතන කිසිම භාණ්ඩයක්වත් පුජ්‍යලයක්වත් නැහැ. සියලු ඇලීම් සියලු ගැටීම් පවතින්නේ මම ඇඳගත් චිත්‍රය තුළ මමම ගැටීම පමණයි, මමම ආස්වාදනය කිරීම පමණයි. මා තුළ හටගන්නා වූ මායාව මමම භුක්ති විඳීමයි. මේ සිහිනයේ දකින්නකින් අවදිවන්න. තමන්ට පේන විඥාන රූපේට තමන්ම බය වෙලා දුවනවා. සිහිනෙන් අවදි ගන්න. මේ සංඥාවේ ස්වභාවය ගැන මෙන්න මෙවැනි උදාහරණයක් වෙනතොන්ට දෙන්න පුළුවන්. මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සු වගේ මුදලට කැමතිනේ. වලංගු මුදල් වලට, රුපියල් වලට, ඩොලර්ස් වලට, ඔය කරන්සි වලට ඕකට කැමතියි. ඇයි ඒ කැමැත්ත පහළ වෙලා තියෙන්නේ? ඒ වයින් ගොඩාක් දේවල් අපි කැමති දේවල් අපිට කරගන්න පුළුවන් කියලා. මුදල කියන එක ඕනම දෙයකට නිර්මාණය කරන්න පුළුවන්. ඒක පුටුවක් බවට පත් කරන්න පුළුවන්, මේසයක් බවට පත් කරන්න පුළුවන්, වාහනයක් බවට පත් කරන්න පුළුවන්, ගෙයක් බවට පත් කරන්න පුළුවන්, රත්තරන් මාලයක් බවට පත් කරන්න පුළුවන්, බෙහෙත් තේත් බවට පත් කරන්න පුළුවන්, ඕනම දෙයකට පෙරලන්න පුළුවන් දෙයක් තමයි මුදල කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ හැමෝම මුදලට හරි කැමතියි. මෙන්න මේ වගේ තමයි සංඥාවටත් කැමතිවීම. සංඥාවත් එහෙමයි. මේ සංඥා ලබා දෙන වෙනතුනේ මුදලත් මිරිඟුවක් වෙනතුනේ සංඥාවත් මිරිඟුවක්. ලෝකයේ මේ දියුණුවයි කියන එකත් මිරිඟුවක්. දියුණුවයි කියන එකත් මිරිඟුවක්. මේ ලෝකේ ඉන්නේ ගොඩක් හම්බ කරලා ගොඩක් වේදම් කරන මිනිස්සු සහ ටිකක් හම්බ කරලා ටිකක් වේදම් කරලා ජීවත් වෙන මිනිස්සු. දුප්පත්කම අනවබෝධය තුළ පවතින දෙයක්. ගොඩක් හම්බ කරලා ගොඩක් වේදම් කරන කෙනා ළඟත් දුප්පත්කම තියෙන්න පුළුවන්. ටිකක් හම්බ කරලා ටිකක් වේදම් කරන කෙනා ළඟ දුප්පත්කම තියෙන්න පුළුවන්. මහා දනසිටුවරු ගොඩක් හම්බ කරලා ගොඩක් වේදම් කරන මේ මිනිස්සු සමහර කට්ටිය ගෙවා ගන්න බැරි ණය කාර්යවලු. ඒක හරි පුදුම දෙයක්. යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා මේ මුදලින් කරන්න පුළුවන් දෙයක් නෑ කියලා ලෝකෙ තේරුම් ගන්නවා. එයා හිතනවා මට මේ මුදල් වැඩක් නෑ කියලා හිතනවා. මුදලින් කරගන්න කිසි දෙයක් ඕනේ නෑ කියලා යම්කිසි මිනිස්සෙක් යම්කිසි දවසක හිතනවා. එහෙම අය ඉන්නවා. ලංකාවට ආපු සුදු මහත්මයෙක් ඉන්නවා මුදල් අල්ලන්න නැතුව ජීවත් වෙන කෙනෙක්. මේ උදාහරණයක් කියන්නේ. අපි හැමෝම ඔය කොහොමද ඉතින් ඔක්කොම ට්‍රික් කරගන්නවා? අර කෑම කන්න ඕන, පාරේ යන්න ඕන නෑ කියලා. එයා පාරේ ඇවිදගෙන යනවලු, ඒ යන්න ඕන පැත්තට ඇවිදගෙන යනවලු, කවුරු හරි කෙනෙක් නතර කරනවලු, ඒක නැගලා යනවලු. ආදි වශයෙන් කොහේ හරි පන්සලක් කෙට්ටුනම පන්සලට ගිහිල්ලා කෑම ටිකක් ගන්නවලු. කීකේ දැන් අවුරුදු ගාණක් ඉන්නවා කිසිම මුදලක් පරිහරණය කරන්න නැතුව ලංකාවේ ජීවත් වෙමින් ඉන්නවා. ඉතින් එයාට කොහොම හරි ලැබෙනවා ස්වරූපේ. ඒක උදාහරණයක් විතරයි මේ ගේන්නේ. ඒ වගේ මෙයා යංගිසේ ආධ්‍යාත්මික වශයෙන් තේරුම් කරගත්තොත් මේ සංඥාව කියන්නේ යංකිසි කාරණයක් ඉෂ්ට කර ගැනීම සඳහා යවන මැසේජ් එකක්, සලකුණක් කියලා. එයාට මේ සංඥාවෙන් කරගන්න දෙයක් නෑ, මට නිර්මාණය කරන්න දෙයක් නෑ කියලා එයා සංඥා පහල කරන්න නැතුව ඉන්නවා. ඒක හරියට පෙන්නුතුනේ අර මුදල් එපා කියලා හිතපු කෙනා වගේ. මම දැක්කා පොඩි දර්ශනයක්. ඇමසන් වනාන්තරයේ ඉන්න ගෝත්‍රිකයෙකුට ගිහිල්ලා ඩොලර් 100ක් දුන්නා. ගිහපු සුද්දෙක්. දොළසීය මෙහෙම මෙහෙම බැලුවා. උඹලත් බැලුව දෙපාරක් විතර වීසි කළා. ඔබත් එහෙම කරනවාද? දොළසීය බිව්වොත් දෙපැත්ත මෙහෙම බලලා ඉඹලත් බන්න විසි කරනවාද? ඇයි යා විසි කරේ, ඇයි ඔබ විසි නොකරන්නේ කියලා බලන්න මට කියන්න. අපිට ඒ පිළිබඳව වටිනකම තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. මේ මොනවද මේ සංඥා වටිනාකම්? එහෙමනම් තණ්හාව කියලා කියන්නේ මෙන්න මේ අගය. කිසි දෙයකට තණ්හාවක් නැහැ කියලා කියන එකේ අදහස කිසි දෙයකට වැලියු එකක් නැහැ කියන එක. අගයක් දෙන්නේ. ඔබ තුල තියෙන අගයන් ගොඩක් නේද? වහාම ප්‍රහාණය කරගන්න. ගැඹුරින් යථාර්ථයෙන්ම යථා අවබෝධයෙන්ම සියල්ල ප්‍රහාණය කරන සියල්ල කරා දෙන අගය. තමා කරා, තමන්ගේ ඉන්ද්‍රියන් කරා, ඉන්ද්‍රිය වලට ගැටෙන දේවල් කරා ලබා දෙන සියලු අගයන්, සියලු තණ්හාවල් ප්‍රහාණය කරන්න. මේ අගයන් ලබා දීම දුකට හේතුවයි. තණ්හාය ජාදී සෝකෝ. මේක තේරුම් අරගෙන වැඩ කරන්න, ඊට පස්සේ මුදල් පරිහරණය කරන්න, ජීවත් වෙන්න ගේදොර පරිහරණය කරන්න, බැඳීම් තියාගන්න තේරුම් අරගෙන. කේතලේ රත් වෙලා කියලා දැනගත්තාම එයා අල්ලන්නේ රෙදි කෑල්ලක් කියලා. අන්න එච්චරයි වෙන්නේ. ජීවිතේ මේකයි කියලා තේරුම් ගත්තාම සියලු බැඳීම් ඇති කරගන්න, සියලු මුදල් පරිහරණයන් කරගන්න, සියලු වස්තු පරිහරණයන් කරන්නේ අවබෝධයෙන්. පොඩි ළමයෙක් දන්නේ කේතලේ රත් වෙලා දන්නෙත් නැහැ, උණුද දන්නෙත් නැහැ, පිච්චෙනවද දන්නෙත් නැහැ. එනවා පෙල්ල ගන්නවා, ඇඟේ පෙල්ලගෙන පුච්ච ගන්නවා. ඒ වගේ තමයි අවබෝධයේ ගමන හා අනවබෝධයේ ගමන. අවබෝධයට පත්වෙච්ච කෙනා ඒව පෙල්ල ගන්න නැතුව, පුච්ච ගන්න නැතුව, ඒව නිසා තැවෙන්නේ නැතුව ඒ බැඳීම්, ඒ කලමනාකරණයන්, ඒ සංවර්ධනයන්, ඒ දියුණුන් එයා ඇති කර ගන්න පුළුවන් ශෝකයට පත් නොවන ආකාරයට. දැනගියොත් කතරගම, නොදැනගියොත් අතරමඟ කියන වගේ වචනයක් තමයි ඒක. තමන්ගේ මනස ලෝකය තේරුම් අරගෙන යථා අවබෝධය කරගෙන වාසය කළ යුතුයි. කේතලේ තමයි ඔබේ මනස. අල්ලන්โดන පරිස්සමෙන්. මනස කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධය අතීත අනාගත වර්තමාන වශයෙන් ලෝභ ద్వේෂ මෝහ වශයෙන් සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් පෙරලෙනවා හැම මොහොතකම. අන්න එකට යට නොවි බේරිලා ජීවත් වෙන විදියයි යථාබෝධය කරගන්නවා කියන්නේ. මම කියන දිට්ඨියෙන් එහාට පනින කන්ම බැට කනවා. මමත්තේ කියන භූමිය තියෙන ප්‍රදේශය හරියට පින්නතුන යුද පිටියක් වගේ. යුද පිටියක හැම මොහොතකම බැට කනවා. බියෙන් සැකෙන් සංවේගයෙන් ගැහි ගැහි ජීවත් වෙනවා. දැන් අපේ රටේ යුද්ධ තියෙන කාලේ එහෙම අපි ගැහි ගැහි හිටියනේ නේ. බස් එකේ ගැහි ගැහි ගියා. ආයතනයකට ගියාම ගැහි ගැහි හිටියා. කෝච්චිය ගැහි ගැහි ගියා. දැන් ඒ ගැහෙන ගතිය අඩුයි. නැහැ ඒත්. ඒ වගේ මේ මමත්වය තියෙන ප්‍රදේශය තුල වාසය කිරීම යුද පිටියක වාසය කරනවා වගේ. මම 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 මේ බයනේ තියෙන. මම ඉහළයයි මම පහළයයි කියලා හරි බයයි. නෝනල මගුල් ගෙදර යන්න ලෑස්ති වෙනවා වගේ. නෝනල හරි බයයි මම පහළ වැටි කියලා. වටේම තියෙන මාළ අරගෙන බලනවා මොකද්ද හොඳ මාළි කියලා. වටේම තියෙන සාරි අරගෙන බලනවා මොකද්ද හොඳ සාරි කියලා. කෝල් කළාත් අට පිටාවට බලාගෙන අහගෙන එනවා ඕගොල්ලෝ කීයක් වටින සාරිද අඳින්නේ කියලා. මේ ඔක්කොම ලයිෆ් එක මේන්ටේන් කරන්නේ මේ සාරියනොයි වලල්ලෙනොයි මාළෙනොයි වාහනේනොයි. මහා මෝඩ මිනිස්සු ඉන්න රටක්. තමගේ තත්ත්වේ තනිකර පාලනය කරන්නේ ඒ වයි. සමහර සුපිරි වාහනවල යන මිනිස්සු ඉන්නවා. මිනිහ වාහනෙන් නිකන් අර මේක පෞරුෂය හදාගෙන හිටියට ඇතුලේ යන්නේ මැටි මෝලේ. නමුත් ඒකට සමාජයේ ගෞරවයක් හැදෙනවා. දවසක් මම මහත්මයෙක් එක්ක ඔය වගේ සුපිරි වාහනයකින් ගියා. පාරහන් අතර කළාම මට වඩා විශාල ගෞරවයක් එක්ක අර මහත්තයට හොඳට කතා කළා. මං කිව්වා අර මිනිස්සය නැමිච්ච නැමිල්ල දැක්ක නේද කියලා. මං කිව්වා ඊට පස්සේ ඕක කිව්වා මං කිව්වා ඒ ඔබතුමාට නෙමෙයි නැමුණේ වාහනේට කියලා. එහෙම ලොකුයි කියලා මිනිස්සු අර මිනිස්සුන්ට දෙන දෙයක්වත් නැහැ. සමහරලාට වටපිටාවේ ඉන්න මිනිස්සය තමයි මයි කුවලයක් හරි ගැලෙව්වහම කෑල්ලක් දෙන්නේ. ඒ වුණාට ඒ මිනිස්සුන්ට මහ බුදුම අගයක් තියෙනවා ඒව ගැන. මං කිව්වා ඔයා ආයි එන දවසක අර කබල් අනිත් වෑන් එකේ ඇවිල්ලා බලන්න ඔයාට ඔහොම වෙන්නේ. ආ මල්ලි මේ පාරෙන් දිගට යන්න කියලා කියයි. සර් කියන්නේ නැහැ කියලා. මනුෂ්‍යෝ ඇයි එච්චර තමන්ගේ නිර්මාණවල මං හිතන්නේ තුන්වෙනි ලෝකේ රටක් නිසා දරිද්‍රතාවය නිසා හටගත්ත දෙයක් වෙන්න ඕන. පහත් මනස ප්‍රාථමිකයි මනස. දාර්ශනිකයන් නොවු ස්වභාවයක් පරිණත වූ නොවු ස්වභාවයක් ප්‍රඥා සම්පන්න නොවු ස්වභාවයක් හුදෙක් මුළු ජීවිත කාලයම මුදලක් වෙනුවෙන් කැප කරන ජීවිතයක් බවට ගොඩක් අයගේ ජීවිත කැප වෙලා තියෙනවා. තමන්ගේ කාලය මුදල මත අගයක් හැදිලා තියෙනවා. මුදලට වැඩිය සේවයක් කරන්නවත් මුදලෙන් එහාට මිනිස්සුන්ට හිතන්නවත් බැරි වෙලා තියෙනවා. ඒක හරි සෝචනීයයි. අපිට පින්නතුනේ මුදලක් වෙනුවෙන් අපේ ජීවිත කාලය විකුණන්න අපිට බැරි වුණා. කොච්චර ලොකු මුදලක් හම්බුණත් අයියෝ මෙච්චර මහන්සියට මේ මුදලද හම්බ වෙන්නේ, මට මේකෙන් මොනවද කරන්න පුළුවන්? ඒ නිසා මුදලේ අගයට වැඩි දෙයක් ලෝකෙ හොයන්න ඕන. මුදලේ අගේ සීමාවෙන් තමන්ගේ වෙහෙස මහන්සිය කාලය ගෙවා දමනවා නෙමෙයි, මුදලට මිල කරන්න බැරි දෙයක් මේ ලෝකෙ හොයන්න ඕන. මුදල එච්චර වටින්නේ නෑ. සමහර අය විවිධ තනතුරු වලට, මේ රස්සාවන් වලට මුළු ජීවිතේම උගස් තිබුවා වගේ උදේ පාන්දර යනවා, ආයි හවසට එනවා, ආයි උදේ පාන්දර යනවා. ඉතින් මං කිව්වා ගණන් හදලා බලන්න, ඔබේ ජීවිත කාලෙම අවුරුදු 25 අවුරුද්දක් 30 අවුරුද්දක් සේවය කරාම හම්බෙන ගාණ කීයද කියලා ගණන් හදන්න. එක්කෙනෙක් ගාණ හදලා බලලා කිව්වා මට හම්බෙන හාමුදුරනේ මේ 180ක් විතර තමයි මුළු ජීවිත කාලෙම වැඩ කරා. ඉතින් බලන්නකෝ මේ පාර යන වාහන තියෙනවනේ කෝටි 3,5 හතරේ. මුළු ජීවිතේම ඔබ උගස් තියන්නේ මේ පොඩි ගානකට. තව එක්කෙනෙක් කියනවා ඉතින් මට කෝටියක් කෝටි එකහමාරක් වගේ තමයි හම්බෙන්නේ. මම කිව්වා මුළු ජීවිතේම ඔය විදියට උගස් කරලා තියෙන්නේ කෝටි එකහමාරකට. කමන්නේ ඒකට යන්න, දිවිපැවැත්මක් රස්සාවක් තියෙනවනේ. හැබැයි හිතන්න ඔයිට වඩා අගයක් තියෙන දේවල් ලෝකෙ තියෙනවා. මේ සද්ධර්මය අගේ අගයක් කරන්න බැරි අමිල ධර්ම ලෝකෙ තියෙනවා. ඒ නිසා අඩු වැලියු එකක් වෙනුවෙන්, අඩු වටිනාකමක් වෙනුවෙන් මේ වටිනා කියන ජීවිතේ සම්පූර්ණයෙන් උගස් කරන්න එපා. ඒ වැඩට එනවා වගේ ඇවිල්ලා බණ ටික අහුවනම් මේ ධර්මයේ තේරුම් ගන්න. ඉතින් මේක හරි ලේසි ධර්මයක්, එකපාරට කිව්වට තේරෙන්නේ නැති නිසා තමයි අර සියල්ලගෙන් සම්පූර්ණේ කරලා කෙනෙක් පූර්ණත්වයට පත් කරන්නේ. හරියට මේක යුනිවර්සිටි උපාධියක් දෙන්න මොන්ටිසෝරි දාලා ළමයා අම්ම කෙනෙක් අරන් යනා වගේ වැඩක් තමයි හාමුදුරුවන්ගේ රාජකාරිය. ඉස්සෙල්ලම එන කෙනා උන්න ළමයා හම්බුණා වගේ, හම්බ වෙච්ච ළමයා පොඩ්ඩක් දන ගහන්න උගන්වන්න ඕන. දන ගහන්න උගන්වපු ළමයට ඇවිදින්න උගන්වන්න ඕන. ඇවිදින්න උගන්වපු ළමයට පොඩ්ඩක් කතා කරන්න උගන්වන්න ඕන. කතා කරන්න උගන්වලා ඒ ළමයාව මොන්ටිසෝරියට දාන්න ඕන. මොන්ටිසෝරියට දාලා කාලයක් පුහුණු කළා පළවෙනි පන්තියට දාන්න ඕන. පළවෙනි පන්තියට දාලා පහවතරට ගෙනියන්න ඕන. පහවතරට ගෙනියලා ඕ ලෙවල් කරවන්න ඕන. ඕ ලෙවල් කරවලා නැත්නම් ඉතින් මේ හම්බ වෙච්ච ගමන් ළමයි අරගෙන ගිහිල්ලා යුනිවර්සිටි එකට දානවා. එහෙම කරන්න පුළුවන් කම නැහැ. එතකොට ළමයි යුනිවර්සිටි එක ඉගෙන ගනීද නැහැ. දැන් මහාචාර්යවරයාගේ ළමයා මහාචාර්ය නෝනට ළමෙක් හම්බ වුණා. ඉතින් මම යුනිවර්සිටි එකේ උගන්වන්නේ මේ ළමයට කිසි තේරුමක් නැහැ මොන්ටිසෝරි යවන එකේ. මම කෙලින්ම දානවා මගේ දැන අඳුරු කමට අනුව යුනිවර්සිටි එකට. එරි කරනවද? කෙරෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ සියලු වටපිටාවල් ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. මේ කතාවන් අතර ලදරු පාසල් කතා තියෙනවා, ඕ ලෙවල් කතා තියෙනවා, ඒ ලෙවල් කතා තියෙනවා, යුනිවර්සිටි කතා තියෙනවා. ඒ ඒ අයට ගැළපෙන විදියට. ඉතින් මේ සියලුම අය ඒ ඒ පන්ති වලින් පාස් කරගෙන යන්නම ඕන. ඉතින් මෙතෙන්ට ආපු ගමන් ටක් ගාලා අඳුන ගන්නවා මෙයා ඉන්නේ මොන්ටිසෝරිද, ඕ ලෙවල්ද, ඒ ලෙවල්ද, යුනිවර්සිටි එකේද. ඒ මන්දන්ට තව විශේෂ තත්ත්වයකද ඉන්නේ කියලා. ඉන්ද්‍රියන් පරදවන්න පුළුවන් වීරයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඉන්ද්‍රියන් වල බැම්මක් තියෙනවා, සීමාවක් තියෙනවා. ඒක බිනගෙන යන්න පුළුවන් බලයක්, ඉන්ද්‍රිය සීමාව බලයක්. ඔකට කියනවා අර ඕරම්භාගිය සංයෝජන මිනිනවා කියලා. ඕරම්භාගිය සංයෝජන කියන එක මේ ළඟදී ඇපල් ගෙඩිය වැටිලා හොයාගත් එකක් නෙමෙයි. බුද්ධ කාලේ ඉඳලම මේ මිනිස්සු දන්නවා මේ ලෝකයේ පෘථුවියේ ඇදගැනීමේ ආකර්ෂණ ශක්තියක් තියෙනවා කියලා. කාන්දන් ශක්තියක් තියෙනවා කියලා. මේකේ ඒකේ ඒ ශක්තිය ක්‍රමින් ඉහළට යන්න අඩු වෙනවා. අඩු වෙලා ගිහිල්ලා පෘථුවිය එක්තරා සීමාවකට ගියාට පස්සේ, මේ අහසේ එක්තරා සීමාවකට ගියාට පස්සේ එතනින් එහාට පොළොවට ඇද ගැනීමේ ශක්තිය නැතුව යනවා. හැමෝම ගුවන් යන සීමාවෙත් ඒක තියෙනවා. පොළොවට ඇද ගැනීමේ ශක්තිය තියෙන සීමාවේ ගමන් කරන්නේ. ඒ වුණාට පොඩ්ඩක් ගිහුවයි තේරෙන චූට්ටක් අර පොඩි පාවෙන ගතියක් තියෙනවා. පොඩ්ඩක් උවමනාවෙන් බැලුවොත් එහෙම පොළොවේදී තරම් තද ගතියක් නැතුව අඩිය තියලා යන්න පුළුවන්. වැඩි ඇවිදින්නේ නැති හින්දා ඔක තේරෙන්නේ නැහැ. ගුවන් යානයක පොඩ්ඩක් ඇවිදලා බලන්න ඉමින්සරේ යද්දී සාමාන්‍යයෙන් සෑහෙන ඉහළට ගියාට පස්සේ එහෙම පොඩි ගතියක් තියෙනවා. ඒ කියන්නේ අතර දැනෙනවා අර තරම් වේගයෙන් පොළොවට ඇද ගන්න ගතිය අඩුයි කියලා කයට දැනෙනවා. ආන්න ඒ වගේ සංයෝජන ධර්මයක් තියෙනවා මෙන්න මේ මනසේ. මමත්වයට ටක් ගාලා ඇදගන්න ස්වභාවය. මම කියන ගුණයට බොහොම වේගෙන් අරගෙන එතනින් බලන ගුණයක් තියෙනවා. ඒක දුරු කරගෙන ගිහිල්ලා අර පොළොවට ඇදගන්නා වූ කාන්දම් ශක්තිය නැති කළා වගේ මේ මනසට ආකර්ෂණය කරගන්න මම කියලා ඇදගන්න ශක්තිය දුරු කිරීම, මේ ඕරම්භාගිය සංයෝජන දුරු කිරීම කියලා කියනවා. දැන් බලන්න පොඩ්ඩක් බැන්න ගමන් අන්න මට බැන්නා. අර ඕරම්භාගිය සංයෝජන ටක් ගාලා ඇදලා ගත්තා. අර මට එලෙව්වා. අර කෙල ගැහුවා. මන් දිහා බලලා කෙල ගැහුවේ අර. හරි ප්‍රශ්න, මානසික ප්‍රශ්න එනවා. සමහර අය මම කියනවා නෑ ළමයෝ ඒ නිකන් එයාට මොනවා හරි උගුරේ අමාරුවක් වෙන්නේ නැති ඒකයි. නෑ මන් දිහා බලලා කියලා ගැහුවේ, මන්ට ගැහුවේ. බැලුවා අන්න මන් දිහා බැලුවා. ඒක නැත්තම් මගේ වැරදි හොයන්න බැලුවා. මේ ඕරම්භාගයේ සංයෝජන මොනවා හරි මානසික රූප. මම කියන ස්වරූපයෙන්ම බලන ගතිය ඇත්තන් ඇත්තේ මට, නැත්තන් නැත්තේ මට. ඒක එක්කින මවාගත්ත දේවල්. දැන් ඈත ගම්මාන වලට ගියාම ලොකු මුදලාලි පාට් එකක් දානවා. ලොකු දෙයක් තියෙන මිනිස්සෙක් නෙමෙයි, පොඩි ලෑම් මාස්ටරයක් තියෙන මිනිස්සෙක්. ගමේ ඉන්න ලොකු මුදලාලි. එයා ඉන්නේ ලොකු බඩක් තියාගෙන අත් දෙක මෙහෙම තියාගෙන හරි චන්දියා වගේ ඉන්නේ. ඇයි ලෑම් මාස්ටරයක් තියෙනවා මට. ඊට ටිකක් මහාට එනකොට කාර් එකක් තියෙනකොට ලොක්කා වගේ ඉන්නවා. දැන් මේ කොළඹ හරියට හවාම සාමාන්‍ය ලක්ෂ 500 400 1500 වගේ වාහන තියෙන නිසා අමුතු පාට් එකක් අරගෙන ඉන්නවා. එක එක රෝග. ඒ රෝග එනෝ ඒ ඈත ගමේ ඉඳලා මෙහාට එන්නේ එක එක රෝගේ විෂමතාවයක් හට ගන්නවා. ඊට දෙලිය පිටරටකට ගියාම ඒක ඊට වඩා වෙනස්. මෙහි ලොකුම පොසත් මිනිස්සු පාවිච්චි කරනවා නේ. ඒ සාමාන්‍ය කෙනෙක් පාවිච්චි කරන නිසා ඒක නෑ. එහෙදි ටිකක් තනි ෆ්ලයිට් එකක් පාවිච්චි කරන කෙනෙක්, පෞද්ගල ගුවන් යානයක් පාවිච්චි කරන කෙනෙක්, ඈ ඒ වගේ සීමාවල් වලට ආව මේ ළමු මේ මිනිස්සු අමුතු පාට් එකක් ගන්නවා. ගාඩ් එක දෙන්න තුන්දෙනෙන් දාගෙන නේද එක විදියකට අන කරගෙන මේවා කරගෙන ලොකු එක්තරා පාට් එකක් රඟපාන. ජීවිතයේ තියෙන හොල්මන්. ඕක පිස්සුයි කියලා දේරෙන්නේ. ඒ මනුස්සයා දැන් ඉන්නේ මම තමයි. මනුස්සයා මම තමයි වැඩකාරයා. තමන් ඇඳගත්ත චිත්‍රේ තමන්ගේ ලෝකේ තමන් විඳින විදිය. ඔබත් බලන්න සියුම් හරි විදියට ඒ වගේ මායාවක විඳින්මින් ඉන්නවද කියලා. ඒකෙන් නිදහස් වෙන්න. ඇයි නිදහස් වෙන්න කියන්නේ? නැත්තම් සැබෑ ලෝකේ දකින්න බැරි වෙනවා. සැබෑ ලෝකේ හරි ලස්සනයි. ඔබේ මනස තුළ ඔබ කිසිවක්ම කරන්න අවශ්‍ය නැහැ. ඔබේ මනස තුරුණුවන්ට පූජ කරන්න. මෙන්න මෙතන ඉස්සරහින් ගෙනල්ලා තියන්නකෝ. ඉස්සරහින් ගෙනල්ලා තියලා ඔබ ගිහිල්ලා විවේකයෙන් ඉන්න. ඔබේ සියලු ක්‍රියාකාරකම් කිරීම, බෙදීම්, හැදීම්, විනීම්, විභජනය කිරීම් ආදිය මේ පවතින සියලු මානසික ස්වභාවයනේ. ඒ මානසික ස්වභාවය ඔබ මෙතනින් ගෙනල්ලා තියලා ඔබ විවේකීව ඉන්න. ඉල්ලන්න එපා ක්ලීන් කරලා ආයි දෙන්න කියලා. ඉල්ලන්න එපා ක්ලීන් කරලා ආයෙ දෙන්න ඕනේ. ඕක සම්පූර්ණයෙන් කට්ටලේ ගෙනල්ලා තියලා ආයෙ යන්න. සමහර ඉල්ලනවානේ ක්ලීන් කරලා ආයෙ දෙන්න කියලා. ක්ලීන් කරලා ආයෙ දාගෙන ඕක වැඩක් නැහැ. ක්ලීන් කරලා ගන්න දෙයක් නැහැ. දැන් කුණු භාජනයක් දුන්නහම අපි කාට හරි දෙනවද මේ මේ කුණු මල්ලක් තියෙන මේක ක්ලීන් කරලා මේ කුණු මල්ල ආයෙ දෙන්න කියන්නේ. මල්ලත් එක්කම කුණුත් එක්කම ඔක්කොමත් එක්කම ගෙනියන්න. කත්තාසේම මනස කියන්නේ කුණු මල්ලක් වගේ එකක්. ඔක ක්ලීන් කරලා ආයෙ දා ගන්න දෙයක් නැහැ. කෙලින්ම අතහැරලා දාන්න. මනස හදන්න දෙයක් නෑ. ඔක්කොම මෙතනින් ගෙනල්ලා තියන එච්චරයි. ගෙනල්ලා තියන එක නෙමෙයි. පොඩි කොටසක්වත් ගන්න එපා. ඒ කියන්නේ ගෙන ඔක්කොම ගෙනල්ලා තියනවා කියන එක උදිරි බැලීම් තියෙනවා, ඇසීම් තියෙනවා, ආග්‍රහණය කිරීම තියෙනවා, රස විඳීම් තියෙනවා, ස්පර්ශ තියෙනවා, අතීතයේ තියෙනවා, අනාගතයේ තියෙනවා, වර්තමානයේ තියෙනවා, පුජ්‍යලත්තේ තියෙනවා, සුඛ වේදනාව තියෙනවා, දුක්ඛ වේදනාව තියෙනවා. ඔක තමයි මනස කියන සියල්ල. තා මොනවද තියෙන්නේ? ඔය ඔක්කොම ටික සියල්ලට ගන්න අරගෙන ගෙනල්ලා තියලා ඉන්න බලන්න පැත්තකට වෙලා. එයින් අදහස් වෙන්නේ ඔබේ කර නොගන්න. කිසිදු සංඥාවක් ඔබේ කර නොගන්න.
හොඳයි සාදු.
පින්නතුනේ මේ ධර්මයේ මහා පුදුම ගැඹුරු සංකීර්ණ රාශියකට ක්‍රමානුකූලව ඔබ ගමන් කළ යුතුව තිබෙනවා. දැන් ඔබේ කර නොගන්න කිව්වහම මම ඉන්නවා, කොටසක් මගේ කර නොගෙන ඉන්නවා. ඉතින් එතනින් එහාට තව මාවතක් තියෙනවා. මේ මගේ කරගත්ත නිසා තමයි මම කියලා කෙනා ඉන්නේ කියලා. ඒක තේරෙනවද? එයත් හරියට තේරුම් ගන්න විට එයාට උදාහරණ පුළුවන්කම ලැබෙනවා. අර මම කියන චිත්‍රරූපය ඊළඟට මම ධර්මයේ දන්නවා නෙමෙයි, මම ධර්මයේ පිළිපදිනවා නෙමෙයි, මම භාවනා කරනවා නෙමෙයි, මම අවබෝධයට පත් වුණා නෙමෙයි. අන්නේ මට්ටමල දියුණු කරන්න. සමහර උදවිය මොනතරම් මොන්ටිසෝරිද කියනවනම් හිතේ තියෙන දෙයක් අතහරින්න කිව්වහම මම ඒක අතහරින්නේ කොහොමද කියලා දානවා. හරි, දැන් පුංචි මල මේ කල්ලගෙන ඉන්න දෙයක් කිව්වොත් පුතා ඔක අතාරින්න? එයා දන්නේ නැහැ. අතාරිනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. එයා අල්ලගෙන ඉන්නවා. ඉතින් සමහර උදවියට මේ හිතේ තියෙන දෙයක් අතාරින්න කියලා කිව්වම අතාරින්නේ කොහොමද කියලා දන්නේත් නැහැ. කියන්නේ ඒ තරම් මොන්ඩිසෝරි පොඩි ළමයෙක්. ඒ සංඥාව අතහැරීම, ඒ සංඥා නොගැනීම කීමට කියන සාමාන්‍යයෙන් කතාවක ඉන්නකොට අනවශ්‍ය කතාවක් නම් ඇදලා ගත්තේ ශෝකයට, ප්‍රශ්නයකට ඇති වෙන කතාවක් නම් අපිට අගලගෙන අපි ඔය කතාව අමතක කරමු. හැබැයි එතෙන්දී ඔය කතාව අමතක කරමු කියලා අපි වෙන කතාවකට යමු කියන වෙන කතාවක් කරනවා. හරි, ඒ වගේ අපිට අපේ මනසේ දේවල් අත්හරින්න පුළුවන්, අවබෝධ කරගෙන අත්හරින්න පුළුවන්. මේ දේශනාව තුළ අවබෝධය ගොඩ නැගෙනවා. පින්නතුනේ අවබෝධය ගොඩ නැගෙන ප්‍රමාණයට ඔබ ඇලෙන ස්වභාවය, ගැටෙන ස්වභාවය, මම කියලා ගන්න ස්වභාවය අඩු වෙනවා. තමන් විසින් යමක් හොයන්නේ නම් තමන්ට තමන් පේන්නේ නැහැ. තමා විසින් තමා කවුදයි යන ප්‍රශ්නය සිවිය යුතුයි. මේ මම දැකීමනේ අපි කරන්න යන්නේ. මම දකින්න ඕන මම. තමා විසින් තමන් කවුදයි යන ප්‍රශ්නය සිවිය යුතුයි. තමා විසින් වෙන දෙයක් නොවේයි. තමා විසින්ම තමා කවුදයි යන ප්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතුයි. සම්පූර්ණයෙන්ම මනස අනිත් පැත්ත ගහන්න. කාසියක් අනිත් පැත්ත හරවනවා වගේ, පිඟානක් අනිත් පැත්තට හරවනවා වගේ සම්පූර්ණයෙන්ම මනස අනිත් පැත්ත ගහන්න. ඒ පැත්ත ලස්සනයි. සමහර කෙනෙකුට මේ විදර්ශනාව සුවයක් නොවන්නත් පුළුවන්. දුක් විඳීම් දෙකයි, එකක් දුක නැති කර ගැනීමට දුක් විඳීම, අනික දුක වැඩි කර ගැනීමට දුක් විඳීම. ඒ සාපි දුක නැති කර ගන්න දුක් විඳිනවා කියලා කල්පනා කරගෙන මේ මොහොතේ සුවයක් නැති වුණත් අනාගතයේ ඵලය සුවදායි වන බැවින් කැපවෙන්න ඕන.
කුඹුරට බැත්තු මිනිස්සෙකුට වී හම්බ වෙන්නේ නැණි මුලින්ම. ඒ මිනිස්සයා මඩ කාගෙන බැද්ද කාගෙන කුඹුරක් වපුරනවා. ඒ වගේ ඔබත් ඔබේ කුඹුර අස්වද්දන්න ගොඩාක් වෙහෙර මහන්සි වෙන්න ඕන. අවසානයේ මේ මහන්සි වීමට ඒ දුකට ප්‍රතිඵලයක් ලැබෙනවා. සියලු දුක් වලින් නිදහස් වූ අවබෝධය. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඇවිල්ලා සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තැබීම තිබෙන්නෙත් මම නිසාම. ඒ තැවීම තියෙන්නෙත් මම නිසා. දැන් මම බාහිරයට එන ස්වභාවය අඩුයි. මම ටිකක් හැංගිලායි. අර මීයොත් එහෙම නෑ. හැමතැනම ගසලා ඒ මේ කරලා මීයෝ අයින් කරගෙන යනකොට ඉන්න පැටිය දෙන්න අස්සටම රිංගලා පේන්නේ තියෙන්නේ හැංගිලා ඉන්නවා. ඒ වගේ තමන්ගේ මනසත් හැංගිලා ඉන්නවා පොඩියට. එයා බයයි, එයා අහුනොත් එහෙම ඇදලා එළියට දායි. අහුවෙන්නේ නැති වෙන්න හැංගිලා ඉන්නවා. දැන් අපි තවත් තීව්‍ර කරන්න ඕන. තවත් අපි විනිවිදව බලන්න ඕන තමන්ගේ ඒ ඍදුම දෙස. ඒ ඍදුම තමයි කර්මස්ථාන කරගන්න. ඒ ඍදුම දෙසම බලන්න. ආයි ඒක තව කෑලි වලට කැඩෙන කුඩා ශේෂ වශයෙන් ඉතුරු වෙයි. ඒ කුඩා ඍදුම දිහා බලන්න. ආයෙත් තව කුඩා කෑලි තියෙනවා නම් ඒව දිහා බලන්න. තමන්ගේ පැත්තට කිසිවක් ගන්න එපා. තමෙක් අවශ්‍ය නෑ, මමෙක් අවශ්‍ය නෑ ජීවත් වෙන්න. මමෙක් අවශ්‍ය නෑ හුස්ම ගන්න. මමෙක් අවශ්‍ය නෑ හදවත ගැහෙන්න. එවනම් අපිට අවශ්‍යම නෑ මමෙක්.
බාහිර මොළේ ක්‍රියාකාරීත්වය දිහා නෙමෙයි ගැඹුරු මනස දිහා බලන්න, ගැඹුරු ආධ්‍යාත්මය දිහා බලන්න, සිතිවිලි දිහා බලන්න එපා. චේතනා ස්වરૂපයක්, මානසික ලක්ෂණයක්, ලක්ෂණ පහළ වෙන ඒ වගේ ස්වභාවය දිහා විතරයි බලන්නේ. මුලින් නම් එක එක පණිවිඩ එක එක වෙලාවට අවදි වෙලා ඒක නැති වෙලා යනවා. ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි. ඒව සිතුවිලි වලට අයිති වෙන්නේ. මේ සිත දිහා බලන්න. මොලේ පොඩි පොඩි දේවල් ඒව ලේවල සංඥාවල් අවදි කර කර යාම එලාම් එකක් වගේ වැඩ කරනවා. ඒව හැමෝෙත් චේතනාවක් නැතුව බලන්න පුරුදු වෙන්න ඕන. අර චේතනාව, මමත්වය, මමංකාරය, පුජ්ජලන්ත්‍රය, මමායනය, සක්කාය දිට්ඨිය කියලා හඳුන්වන දේ දිහා තමයි බලන්න ඕනේ. එතන තමයි පවිත්‍ර කරගන්න ඕන, පිරිසුදු කරගන්න ඕන. එතන ගලක් වගේ, අන්ධකාරයක් වගේ, කොටයක් වගේ මහ බරක් තියෙනවා නම් ඒව කඩලා වේසි කරන්න ඕන. මමත්තේ තමයි සියල්ල අවුල් කරන්නේ, දුකටපත් කරන්නේ, විපතටපත් කරන්නේ. පුජ්‍යලයක් හැටියට මවා පෙන්නලා පුජ්‍යලයක් නැති තැන හඬවනවා, ආඩම්බර කරනවා, සතුටු වෙනවා, ආයි අඬනවා, ආයි බය වෙනවා. හරියට චිත්‍රපටියකට රැවටිලා අන්න කෙනෙක් වගේ. තමම මේ කඩෙන් ගේන සීඩී එක දා ගන්නවා, දාලා ඉස්සරහට වෙලා ඔටු පෙර පෙර අඬනවා. ඒව නැත්තම් බය වෙනවා. ඒ වගේ මෙතන මේ අපි පවන චිත්‍රපටියෙන් අපි රැවටිලා අපි අඬනවා අපේම දුක. මේක චිත්‍රපටියක් කියලා තේරුම් අරගෙන මේක ඔෆ් කරලා දාන්න. ඔෆ් කරපු ගමන් අර ඔක්කොම නැහැ. චිත්‍රපටිය බලනකම් විතරයි ඒකත් ප්ලේ වෙන්නේ. පෝස් කරලා ගියපු ගමන් එතන ඉඳලා සංඥාව දි වෙන්නේ. ඕම තියන එක විතරයි. ඔෆ් කරනම දැම්මා. ඔෆ් කරලා සම්පූර්ණයෙන්ම ටීවී එක වහලා දාලා. ගැඹුරු මනසේ යම් හිස් ස්වභාවයක් පේනවද? ඒක දිහා බලාගෙන එතරම් බලමින් කොහොමද එතනින් මතුවෙන්නේ, මොන වගේ ස්වභාවයක්ද කියලා දැන් තමන්ට තේරෙනවා. ශාන්ත බව, ප්‍රබෝධය, ප්‍රබෝධය වෙනස් කරන්න එපා. ඒ වෙනස් කරන්න නැතුව ඒ ශාන්ත බව, ඒ ප්‍රබෝධය මතුවෙන තැනම බලන්න. එහෙම මතුවෙන ඉඩ දීලා එතනම සිහිය පිටවාගෙන එතනම බලාගෙන ඉන්න. දැන් හෙම්බලන ස්වභාවයක් නැහැ. ඉන්ද්‍රයන් පහෙන් බලන ස්වභාවය තියෙන්නේ. තොරව බලන ස්වභාවය. ශාන්ත භාවය, ප්‍රණීත භාවය මතුවෙන තැන සත්‍ය පුද්දලෙක් නැත්නම් විදවන විඳින විදවන කෙනෙක් නැති තැනකින් ඒක ගලාගෙන එනවා නම් ආයි සංඥාවට ඇවිල්ලා බලන්න ඕනේ සංඥාවෙන් තොරවම සාගන යන්න පුළුවන් හුස්ම ගන්න මම එක්ක ඕනද ආශ්‍රය හදවත ගැහෙන්න මම එක්ක ඕනද ආශ්‍රය ජීවත් වෙන්න මම එක්ක ඕනද අවශ්‍ය නැහැ වැඩ කරන්න මම එක්ක ඕනද අවශ්‍ය නැහැ වෙවුලනාම මේ හෑම් බ්‍රේක් ඇදන් වාහනේ ස්ටාර්ට් කරලා ජියර් එක දාලා යන්නයි හදන්නේ. ඔයගොල්ලෝ බලන්නකෝ හෑම් බ්‍රේක් ඇදලා ජියර් එක දාලා රේස් කරලා යන්නකෝ බලන්න. හෑම් බ්‍රේක් ටික බුරුල්ලලා තියෙනවා පොඩ්ඩ තදේට හොඳට හෑම් බ්‍රේක් ඇදලා තියෙනවා වාහනේ එක එක දිහාවල යනවා. අස වෙන දිහාව කියන ඉස්සරහ වෙන දිහාව කියන නොයෙකුත් නොයෙකුත් පැති වලට කැරගෙන වාහනේ හෙසාර හදවත එක පැත්තකින් අල්ලගෙන ඉන්නවා මේ පැත්තෙන් මෙයාට අර පිට ඉන්න පුජ්‍යලයට නිවන් දකින්න උවමනාව තියෙනවා හරියට අර වාහන දෙකක් එකට මෙහෙම දෙපැත්තෙන් බැඳලා වාහන දෙකක් දෙපැත්තට අදිනවා ඒ අර පිටතින් දෙන ලොකු අවශ්‍යතාවය නිවන් දකින්න. ඒක මා අඬා වැළපෙන අවශ්‍යතාවයක්. නමුත් අර කූඩැල්ලෙක් අල්ලගත්තා වගේ මෙහෙම මමත් ඒ අල්ලගෙන ඉන්නවා අර කූඩැල්ලෙක් ගලවන්න හදනවා වගේ. එයාට ගලව ගන්න බෑ. ඒ හරියට එතෙන්ට අර ධර්මයේ වැටෙන්න ඕන. ධර්මයේ යොමු වෙන්න ඕන. එහෙම නැත්තම් ගැලවෙන්නේ නැහැ එතන. නෑ රම්පිදේ දැන් කූඩල් වුණත් මෙහෙම අල්ලලා ගලවන්න බැරි වෙනකොට එයා කරන්න මොකද? එතන දුම්කලයක් හරි එහෙම නැත්නම් සබන් හරි එකතු කරලා එයාව ගලවන්නේ. නැත්නම් ඒ විස නැත්නම් එයාව ගැලවෙන්නේ. ඉතින් අර ධර්මයේ හරියට මනසට සේන්දු කරන්නේ නැතුව අපි පිටින් නිවන් දකින්න ශ්‍රද්ධාව උමනාව කොච්චර ඇති කරත් බෑ. හරියට ව්‍යාපාරික ඥානයක් නැතුව කෙනෙක් ව්‍යාපාරයකට බැසලා පෝසත් වෙන්න උත්සාහ කරනවා. මොකක්ද එයා වෙන්නේ? අවුල් කරගන්නවා. එයාට දන්නේ නැහැ ඒකේ ව්‍යාපාරික ක්‍රමය සිස්ටම් එකක දුවන විදිය දන්නේ නැහැ. නැත්නම් හැමෝටම බැරිද ව්‍යාපාර කරන්න? ඈ ගණිතඥ වෙන්න, දාර්ශනික වෙන්න, බණ කියන්න කරන්න බෑ. හැමදේම ඉතින් හැම් බ්‍රේක් ගහලා රේස් කරන, හැම් බ්‍රේක් ඇදගෙන රේස් කරන, රේස් කරනකොට වාහනේ වෙවුලන වෙවුල නතර වෙනවා. ඉතින් ඒ වෙලාවට ඉතින් බලන්න ඕන මොකද්ද ඒ මොකක් නිසාද අපිට මේ නිදහස නැත්තේ, මිදෙන්නේ නැත්තේ? දැන් අපි මේ මොනවා හරි මේ නට් වලින් තදින් අමුණද තියෙනවා, කාට හරි උවමනාවක් ඇති වෙනවා මේ මැෂින් එකක් ගලව ගන්න. මෙයා මේ නට් ටික බුරුල් කරන්නේ නැතුව, මේකේ නට් තියෙන තැන් හරියට හොයාගන්න නැතුව නිකන් අවශ්‍යතාවයට අදිනවා මෙයාට. එතකොට මොකද වෙන්නේ? ඒක කෑලි කැඩිලා යනවා. නැත්තම් ගලව ගන්න බැරුව නිකම් මහන්සි වෙනවා. ඒ බාණ්ඩයක් වුණත් එහෙම ගලවන බලද්දි 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 ඔබට පේන්නේ නැති පැත්තක පොඩි නට් එකක් හරි තියෙනවා. අපි අන්නේ එක හොයලා එතන බුරුල් කරනවා. බුරුල් කරාට පස්සේ ඕම ලස්සට ඕනම බාණ්ඩය බොහොම ලේසියෙන් ගලවන්න ෆිට්ස් කරන්න පුළුවන්කම තියෙන පොඩ්ඩක් වරද්දගත්තොත් ගැලපුණ නැති වුණොත් මැච් කරගත්තේ නැතුණු කිසිම දෙයක් ගලවන්නත් බෑ, හයි කරන්නත් බෑ. ඒ වගේ තමයි. ඒ නිසා තවත් තවතමුරටත් මේක ගලව ගන්න තියෙන අවශ්‍යතාවයට වඩා ඔය මෑනට වැදගත් තමන් මොන නට්ටකින්ද ඇම්මිලා තියෙන්නේ කියලා. ඒක හොයන්නේ, ඒක අතාරින්න කැමතිත් නැහැ සමහරලාට. මොකද මුණුපුරත් එක්ක නිවන් දකින්න නැත්තම්, දේවලත් එක්ක කොට්ට පෙදුරුත් එක්ක නිවන් දකින්න නැත්තම් හරි සන්තෝෂයි නේද? අපිට එහෙම බෑ. සියල්ල හදවතින් මත හැරලා තමයි නිවන් දකින්න තියෙන්නේ. කෙලෙස් හංගන් නිවන් දකින්න බෑ. නිවනට බොරු කරන්න හදන්න හොඳ නෑ කවදාවත්. ලෝකෙ ඔක්කොටම බොරු කළත් කමන්නේ, නිවනට බොරු කරන්න යන්න එපා. ඒක ඔබේ හදවතට ඔබම බොරු කරගන්නවා වගේ වැඩ. උගුරට හොරෙන් බෙහෙත් කොන්න හදනවා වගේ වැඩ. ඒක කරන්න බෑ. උගුරට හොරෙන් නම් බටයක් දාලා හරි බොන්න පුළුවන්. මේක එහෙමත් බෑ. ඒ කියන්නේ බොරු කරන්න එපාම කියන එක. මේක සත්‍යවාදී වෙන්න සත්‍ය පාරමිතාවක් තියෙනවනේ. සත්‍ය පාරමිතාවක් තියෙන වෙනවම. එතකොට මේ සත්‍ය පාරමී ගුණේ තියෙන්න ඕන. තමා තුළ තමා එකඟව බලන්න ඕන. තමන් ලෝකෙට බොරු කියන එක හංගන එක නෙමේ බරපතලම අපරාධය. තමන්ට තමන් නොයෙකුත් දේවල් හංගන එක. පුළුවන්ද තමන්ගේ හිත ඇතුලේ තමන් මොනවා හරි හංගන්න උත්සාහ කරලා හංගන්න? හංගන්න හැම දෙයක්ම ගන්න බුදුහාමුදුරන්ගේ ඉස්සරහට අඟුලිමාලත් වරදිකාරයෙක් නෙමේ නම්, අම්බපාලියත් වරදිකාරයෙක් නෙමේ නම්, සුනීත සෝපාකලත් අඥාන හරි වරදිකාරයෝ හරි දුප්පත් අය නෙමේ නම් ඔබ කවුද? ඔබ මහලොකු දේවල් නෙමෙයි. පොර ඔක්කොම ටික ගන්න ඉස්සරහට අරගෙන විසඳගෙන නිරවුල් කරගෙන ඒව හදාගෙන යන්න හිතෙන්. හිතෙන්ම සමාව දීලා, හිතෙන්ම සමාව අරගෙන, හිතෙන්ම නිවැරදි කරගෙන, හිතෙන්ම හිත ඍජු කරගෙන, හිතෙන්ම සීල සම්පන්න කරගෙන, හිතෙන්ම දර්ශනය ඍජු කරගෙන ඉස්සරහට යන්න. එච්චරයි. මහා පුදුමයි මේ නිවන් දකින්න එකත් වෙන තුනේ. දැන් ඒක භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ කාලේ මොනම විදියක්වත් උත්සාහ කරනවා 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 නිවන් දකින්නේ නැහැ. මහා පුදුමයක්. ඉතින් අවසානයේ බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා අනේ ස්වාමීනි මම දැන් අවුරුදු 7-8ක් තිස්සේ මහන්සි වෙනවා මහන්සි වෙනවා, මට මේක අවබෝධ වුණේ ජීවිතේම කැප කළා මම මහන්සි වෙනවා අවබෝධ වුණා. ඉතින් මෙයා මහාන වෙලා බොහොම කාලයක් වෙනවා. මෙයාගේ මේ තිබුණ තිබුණ රස තෘෂ්ණාව. එක එක්කිනාට එක එක තෘෂ්ණාවල් එන්නේ. රස තෘෂ්ණාවක් තියෙන මේක විදර්ශනා කළාට ඇරෙන්නේ නැහැ. සමහර දේවල් තියෙන යොමු තියෙන විදර්ශනා කළාට ඒක ඇරෙන්නේ නැහැ. ඒක සේවනය කරලා සේවනයෙන් ප්‍රහාණය කරන ආශ්‍රය නිශ්‍රය කරලා ඒක ප්‍රහාණය වෙන විදියක් වෙන්න ඕන. ඉතින් මොකද්ද තිබුණේ? අර මස් වර්ගයක් ගන්න ආසාව තිබ්බේ. කකුළු වගේ මස් වර්ගයක් ගන්න ආසාවක් තියෙනවා ඊට ඇතුළේ. සමහර අයට එන්නේ අන්නාස ගිරියක් කන්න තියෙන ආසාව. හරි මේ ඇති වෙනවා. මැරෙන්න කිට්ටු වුණාමත් එනවා. අවසාන රසවත් ආහාරයක් කෑමක් කන්න ආසාවල් එනවා. ඉතින් මෙයාට කකුළු මස් කන්න තිබුණු ආසාව නිසා මෙයාගේ අවසානෙට මනස නිරුද්ධ වෙන තැනට යන අර කකුළුව මතක් වෙනවා. ටක් ගාලා හිටිනවා. මොකද යහෝ මට මැරෙන්න බෑ. මේක මැරෙනෝ වගේ වැඩක් නෑ නේද? නියන් දකින්න තැනදී සිද්ධ වෙන්නේ මරණය හා සමාන සිද්ධියක්. මට මැරෙන්න බෑ අර කකුළු මස් කන්න නැතුව. මොකද මට ආයි කෑවත් මම කන්නේ නෑනේ. මම කනව නෙමෙයි. දැන් මම කාලම මේක ඉවර වෙලා යන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ දැක්ක මේකේ තියෙන ස්වභාවය. බුදුහාමුදුරුවෝ කරවැලේ මේකට කකුළුව සතර මහා භූතයන්ගෙන් ඇදලා තියෙන්නේ. කකුළුවට අඬු තියෙනවා. ඌ හරි පිළිකුල් කිව්වට මේක හරියන්නේ නෑ. මිනිහා කකුළු මස් කාලා දිනන රහ ගන්න ආයි කන්න ආස හිතලා දිනන දැරිය ආසත් භාවයක් තියෙනවා. බුදුහාමුදුරු දැක්ක හිමින් සැරේ ඒක ප්‍රහාණය කරගෙන එන්න කියලා කියනවා. මෝදු ප්‍රදේශයක පිට පාන්ති වලින්න කාලයක් ඉන්න කියලා යවවා කියාම ඊදි හොඳට හම් වුණා. හොඳට බල පිළින්න කෑවා. හිත සංසුම් වුණා. බරට ගැහුවා. ටක් ගාලා රහත් වුණා. චිත්තහත්ත කුමාරය කියලා කෙනෙක් හිටියා. හත් පාරක් ගියා ගෙදරට. මොකද ටික කාලයක් කිනු කොච්චර වුණත් මිනිහා රාග චරිතේ නෝනට ආදරේ නෝනට ඇඳීමක් තියෙනවා. ඉතින් මේ මිනිස්සේ ටක් ගාලා නෝන මතක් වෙච්ච ගමන් සිවුරු ඇරලා යනවා. ආයිත් එනවා. ආයිත් හොඳයි කියලා ඉන්නවා. ආයිත් යන්න ඕන කියනවා. ආයිත් යන්න දෙනවා. ආයිත් ඕනේ කියලා එනවා. ආයිත් ඉන්නවා. භාවනා කරන ආයිත් යනවා. දැන් මිනිස්සුන්ට ඉතින් මේක එයාට මේ සේවනයේ තුලින්ම එපා වෙනකම්ම දෙනවා. කොමාරි අවසානයේ ළමයෙකුත් හම්බෙන්න හිටියා. ඉතින් මිනිස්සයා වැඩට ගිහිල්ලා ගෙදර එනකොට ළමයා හම්බ වෙලා ස්පිරිදාල නැහැ. තනියෙන් දඟලනු ළමයා එළියට ඇවිල්ලා. ලේ ගොඩි ඕට බෑග් එක ගඩාගෙන මෙයා දඟලනවා. එයා දැක්කා මේ මම මේ ලෝකෙටද මේ විඥානේ තියාගෙන මේ හිත තියාගෙන මේ ඇලිලා මේ මොකද මොන මායාවකටද කියලා. අර චිත්ත රාගයට කියන එක එයාට නැතුව ගියා. මේ දර්ශනේ දැක්ක ගමන් මේ අය වැඩ කටයුතු ටික හෝම කරලා අම්මා තාත්තට ළමේ බාර දීලා එහෝම ගියා. අර චිත්ත රාගේ නැතුව මගට යනකොට අනාගාමී වෙලා. එමෙති කර බණහල් නැතිමුනේ. මගට යනකොට මර ධර්ම වෙනෙහි වෙලා අනාගාමි වෙලා බුදුහාම ආරාමයට යනකොට රහත් වෙලා. ඔය සමහර චිතෙන් ගලව ගන්න බැරි බැඳීම් වල ආදීන වේ දැක්ක ගමන් ගැලවෙන්නේ ওই විදියට. ඒවයි තියෙන ආසත්ත්වභාවය නැති වෙලා යන්නේ. එක එක දේවල් මහා පුදුමයි. මේ මනස දැන් ආනන්ද හාමුදුරන්ට රහත් වෙන්න බැරි වෙන්න සංකාරයට හිතෙන්නේ බුදුහාමුදුරු වෙන කවුරුත් නෙමෙයි. ආර චිත්තාත් කුමාරයට නෝනනේ. ආනන්ද හාමුදුරන්ට මේ රහත් වෙන්නේ බුදුහාමුදුරු ඉන්නකම්. මොකද හේතුව? මොන වැඩේ කළා ඩිංගක් වෙලා යනකොට බුදුහාමුදුරන්ට කැස්සක් ආවද? වතුර එකක් ඕන. බුදුහාමුදුරන්ට සැතපෙන වෙලාවද? බුදුහාමුදුරන්ට දවල් දාන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ගිහිට දවසේ කාලසටහන කොහොමද? ඊළඟට හමු වෙන්න මුණ ගැහෙන්න එන්නේ කොහොමද? ලේකම්නේ. පස්දායක ලේකම් තනතුරේ ඉන්න වැඩ කරනවා. බුදුහාමුදුරුමයි ඔළුවේ. රාත්‍රියට තුන් වතාවක් ඇවිදේ නැගිටලා පන්දමක් කරන් කුටියවට ඇවිදිනවා. ගුරුහම වෙන වැඩක් නැහැ. ඒ කියන්නේ හැබියාගන්නේ බුදුහාමුදුරන කැස්සක් කිමුසුමක් හරියයි කියලා. අර සමහර දරුවෝ අසනීපින් ඉන්න කාලයකට අම්මලා අවදිින් ඉන්නවා වගේ මොකද කියලා බලන්නනේ. එච්චර දයාපන්නව, එච්චර ආදරයෙන්, එච්චර සෙනෙහසකින් බුදුහාමුදුරුවෝ බලා ගන්නවා. ඒක පුදුම දෙයක්, පුදුම උපස්ථායක තනතුරක්, පාරමී පුරාගෙන ආපු දෙයක්. ඉතින් බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන්නම සිද්ධ වුණා. අර සංඥා ටික ඔක්කොම අයින් එදා ඇළුවේ, අනේ මං කාටද මීට පස්සේ උපස්ථාන කරන්නේ, අනේ මං කාටද මීට පස්සේ පැන් තියන්නේ, කාගෙද මං පාසෝදන්නේ, කාගෙද මං සිවුරු නමන්නේ හදන්නේ සෝදන්නේ, කේකයාම තමයි හදන්නේ. එනවල්ලා නම් හදන්නේ, අනේ දැන් මං කවුද බලාගන්නේ, කවුද අපිට කන්න දෙන්නේ. ඒව නෙමෙයි යානත් හඳුර හදන්නේ, මං කාගෙද අද ඉඳලා සිවුරු සෝදන්නේ. බුදුහාමුදුරන්ගේ ඉල්ලපු ඉල්ලීම තමයි හොඳ පිළිකරවල් මට ඒව දෙන්න එපා එකක්වත්. එහෙම විශේෂ ආරාධනාවලට මාව එක්කන් යන්න ඕනේ. ඒ වගේ ඉල්ලීම් කරේ. මට එක කුටි, එක පහසුකම්, එක ආසන, උභාසයට හම්බෙන ගෞරව ආසන මට ඕනේ. මට ඒව එපා. මං ඒවයි යැපෙන්න කැමති නෑ. මට වෙනම ඉන්න ඕන. මේ තනතුරු එකක්වත් එපා. බුදුහාමුදුරුවෝ නිසා යැපෙන්න ඕනේ නෑ මට කියලා. ඉතින් අර කාලේ ඉවරුණාට පස්සේ අර සංඥා ටික ඔක්කොම ඉවරුණාද නැද්ද? ඉවරුණා. පිරුණම් පෑමත් එක්ක. ඊට පස්සේ මොකද වෙන්නේ? ආනන්ද හැඳුනුවොත් දැන් සැකයි, දැන් මට බැරි වේද කියලා. නමුත් බුදු කෙනෙක් විවරණ දෙන ඔබට පුළුවන්. ඔබ තුන් මාසක් හැමෑමේදී ධර්මය දකින්න. වීරිය පොඩ්ඩක් මදි නිසා රහතන් වහන්සේලා මොකද කිව්වේ? පළවෙනි ධර්ම සංගායනාවට ආනන්ද නිකන් එන්න බෑ, රහත් වෙලාම එන්න ඕන. රහතන් වහන්සේලා විතරයි මේකට ගන්නෙ. රහතන් වහන්සේලා පමණයි මේ සාකච්ඡාව වැඩ ඉන්නේ. බුදුන් අය වැඩ ඉන්නේ, බුදුහාමුදුරන්ගේ උපස්ථායකය වුණත් කරන්න දෙයක් නෑ. බුදුහාමුදුරන්ගේ අම්මා තාත්තා වුණත් කරන්න දෙයක් නෑ. රහත් භාවයේ ආරිය භූමිය කියන්නේ එකක්, පුදුන් භාවයේ ඥාතිකම් කියන්නේ එකක්. ප්‍රස්ථායක නම් බව ඇත්ත, බොහෝ ධර්ම භාණ්ඩාගාරයක ඇත්ත, ශ්‍රද්ධාව තියෙන බවත් ඇත්ත. ඒ වුණාට පුතජනකමත් එක්ක මේක කරන්න බෑ. තව වීර්ය වැඩි වුණා. තව වීර්ය වැඩි වුණාම ධර්මේ දැක්කා. සමහර අයට මේ උපදෙස්සේ අවශ්‍යක අපි දෙනවා. මේ මනුරුන්ටත් අපි දෙනවා අවශ්‍යක. දුන්නට පුදුම වැඩේ කියන්නේ හිතුවක්කාරකමට අර ඒක අරගෙන මෙතන හදාගන්න නැති එක සමහර අය. ඒ දෙන උපදේශය අරගන්නේ නැහැ. එයා හිතුවක්කාරකමට ඉන්නවා. දැන් වෛද්‍යවරයා බලලා වෛද්‍යවරයා බෙහෙත් දෙනවා. බෙහෙත් දුන්නාම එයාගේ හිතුවක්කාරකමට එයා ඒක නොබී ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එදිකුත් වෙන්නේ. එයා හිතනවා ඒක නෙමෙයි මට ප්‍රශ්නේ වෙන එකක් කියලා. එයා ડોක්ටර් වෙලා. මේ අර දොස්තර අරගටි කියලා බෙහෙත් දුන්නට ඕක නෙමෙයි මට තියෙන වෙන ලෙඩ. පිටින් ගත්තාම බෙහෙත් බොන පැත්තෙන් ගත්තාම මාත්‍ය වගේ තමයි. ෂිට්ටිවා. නමුත් ඒ වගේ ක්‍රියාවලියක් මනසට දෙන උපදේශය තුළ සිද්ධ වුණොත් එහෙම සිද්ධ වෙන්නේ නෑ නෑ. ඒක මේක නෙමෙයි ප්‍රශ්නේ. මං ඉතින් ඉවන් දකින්න කැමති, කෙලස් නෑ, මොකවත් නෑ. මේකක් හංගගෙන තල් පොඩි ගාලෙන් යමාර පොඩි ළමයි හරි කවුරු හරි මොන හරි දෙයක් ගත්තහම එයා ඒක හංගල ඇවිල්ල නෑ නෑ මං ගත්තේ නෑ ඒක. අර සෙල්ලම් බඩු ඔයා ගත්ත නේද? නෑ නෑ මං ගත්තේ නෑ. ඒක හංගල ඇවිල්ල. ඊට පස්සේ යාම කියනවා මම මේ බොනික්ක කබඩ් එක පල්ලේ හැංගුවේ නේ. එයාම කියනවා පොඩිළමයි කියනවා. ඒ මේගොල්ලොත් පොඩිළමයි වගේ තමයි. මම ඉතින් ওই වත්තට පිටියට දීපලට ආස නැහැනේ. අර පොඩිළමයි කියන වගේම තමයි අර මම කබඩ් එක පල්ලේ බෝලික්ක හැංගුවේ නේ. ඈ මේගොල්ලොත් කියනවා මම ওই වත්ත පිටියට අර ලොකු කොස්ගස් දෙකක් තියෙනවා ඒ දෙකට ආස